කාට හරි මොනවා හරි අහන්න තියනවාද ප්‍රශ්න? එහෙම
තෙරුවන් සරණයි. මේ අපි දවස කතා වුණා මේ ධම්මේ ඥානේ අන්වේ ඥානේ වෙනස. අපි එක මේ සූත්‍රයක් නම් කියෙව්වා. මේ මොකද්ද ඒකේ පොඩ්ඩක් කතා කරමුද ඒ ගැන? තෙරුවන් සරණයි.
මම නම් ওই වචන දන්නේ නැහැ. ඉතින් මටත් කියා දෙන්නකො බලන්න මොනවද කියලා.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. වචන වල තේරුම් නම් මගෙන් අහුවට මම දන්නේ නැහැ. මේ වචනෙන් ඔවා අදහස් කරන්නේ මොකද්ද කියලා කිව්වොත් නම් මොනවා හරි කියතේ. කාවි කොහෙන්ද?
ඒ සවස් කියන්නේ අර ඥානවත් සූත්‍රය ගැන. ඒ කියන්නේ ඥානවත් සූත්‍රයේදී අර බුදුන් වහන්සේ දේශනා කරනවානේ, දැන් ඒ කියන්නේ හතර ආකාරයකට කතා කරනවා. අර අනිත් එක තමයි සූත්‍රයක් දෙක එකට ගලපලා තමයි ඔය අඤ්ඤාණය කියලා එක කියන. අඤ්ඤාණය කියන්නේ අතීත අනාගතයට දාලා දැක්කම දැක්ම කියලා තමයි ධන වශයෙන්ම තේරුම් ගන්න තියෙන්නේ. වර්තමානයේ අපි දකින දැක්මට තමයි කියන්නේ ධම්මේ ඥානය කියලා. ඒකට ඕකම තමයි මම හිතන්නේ. සොබ්බන්තියේ ඥානය අප්‍රන්තේ ඥානය කියලා කියන්නේ කියලා මට හිතෙනවා. මම දන්නේ නැහැ. ඉතින් මම ওই විදිහටම අහන්නේ ඥානවත් සූත්‍රයේ දේශනා කරනකොට මේ ඔය අලාවේ අනුදෙස්සාව වහන්සේ ওই දේ තමයි ටිකක් ගැඹුරට වගේ මතක් මතක තියෙනවා මට කියලා.
ඒ කියන්නේ මේ විදිහට තේරුම් ගත්තොත් ධම්මේ කියන්නේ වර්තමානයේ, අනය කියන්නේ අතීතයි අනාගතයි.
ඔබලාගේ දෙන්නේ නැතිව ඔක්කොම අපිට දැන් ගන්න සතිය ජාතිය නිසා ජරා මරණ ඒක. ජාතිය නැත්නම් ජරා මරණ මේක කියන්නේ සත්‍ය කියන්නේ. ඒකට දැන් ඒක ඒ තේරුම් ගත්තම ඒක කහතම කෙනෙක් පුද්ගලෙක් නෙමෙයි, මේ ධර්මතාවයක් නම සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ අතීතයේදීත් මම මෙහෙම මේකයි ඔබට ওই දෙක තියෙනවා. ඒකත් වර්තමානයේ ওই දෙක තියෙනවා. ඉතින් හයක් කාරණා හයක්. ඊට පස්සේ ඔය මුළු සංසිද්ධියම දැනගන්න ඥාන. ඒ කියන්නේ අර ප්‍රසෝපාදය. ඒ ඥානෙට ඒ සියල්ලම දැනගත්ත කියන හත් වෙනි. ඒක ඔක්කොම ඥාන 77ක්. ප්‍රසෝපාදයේ දෝෂාකාරයක් තිබෙනවා. ඒක ලොස්තරක් 77යි කියලා කොහොම කියන්නේ. ඒකත් අර වර්තමානයේ තමන් දැනගන්න තත්ත්ව විපස්සතිය කියන එක තමයි ඔය කියන්නේ. ධම්මේ ඥානය කියලා අන්වේ ඥානය කියලා කියන්නේ අර අර අතීත සහ අනාගතයට බලලා ඒ දෙක ගැන කතා කරන දැක්මට. ඒක තමයි ඒ ඥානවත් සූත්‍රයේ තියෙනවා කියලා මාසේ දේශනා කළේ.
මේ අනිත් එක මේ මට මතක හැටියට මේ ඉස්සර වෙලාම කෙනෙක්පත් වෙන්නේ ඔය ධම්මේ ඥානයට. ධම්මේ ඥානයටපත් වුණාම මේ ඒ ඥාණය පරිපූර්ණ වෙනවා අන්වේ ඥාණයටත් එනකොට කියලා වාගේ තමයි මට තේරුනේ. එතන තේරුවා සරණයි.
මම නම් ඉතින් මම ඔය සූත්‍රය දන්නේ නැහැ. අර්ථයෙන් ගත්තොත් නම් ඔගොල්ලෝ කියපු වේවයින් අපිට දෙකක් තියෙනේ. එතකොට
ඇත්තටම අපි චුට්ටක් මට වැරදුනා. දැන් ඒ මම ඉස්සෙල්ලා කියපු එක තියෙන්නේ ඇත්තටම කියලා නම් මාසෙ කියන විදිහට දේශනාවේ තියෙන්නේ ද්විතීයි ඥාන සූත්‍රය. ඥාන 77 ගැන ඔය ඥානවත් සූත්‍රයේ සංවිතනිකායේ තියෙන එකේ සංවිතනිකායේ 4 මම හිතන්නේ තියෙන්නේ. ඒක තියෙන්නේ රවි දැන් ජරා මරණයට හේතු. ජරා මරණ කියන්නේ ඥානයක් ඇති කර ගන්නුනේ ජරා මරණ යන කුමක්ද? හරිද? ඒක ජරා මරණ සමුදය මොකද? සමුදේ උනේ කොහොමද? ජාති හේතුව. ජරා මරණය නිරෝධය වෙන්නේ ජාති නැති වීම. හරි. ඒකෝ ජරා මරණයට ප්‍රතිපදාව හැටගන්නේ මග. ඔය හතර තමයි ඒ ඥානෝත් සූත්‍රයේ තියෙන හතර වරක් 11 44යි. ඒක සෝතාපන්න වෙන්න කෙනෙකුට මේ ධම්මේ ඥානය අවශ්‍යමයි කියලා තමයි මේ සූත්‍රය පැහැදිලි කරන්න කියලා මේ උනාසේ දැනකදී වෙන දේශනාවක් ඇතුළතේ උනාසේ එකම කියනවා ඔය දැන් ඔය කාලකාරම් සූත්‍රය වෙන වෙන සූත්‍ර දේශනා ඔය පරිත්‍මෝපාදයේ 13ක් තියෙනවානේ උනාසේ දේශනා කරලා ඒවයි නිකන් 6 වෙනි එක 7 වෙනි එක 8 වෙනි එක වගේ තැන්වල පිළිමුත උනාසේ ඔය ගැන ඉස්මතු කරනවා එහෙම තමයි මම තේරුම් ගත්තේ තේරුම් කරන්නේ
අපිට ධර්මයේ අවබෝධයට මොකද්ද ඕන
මම එතනින් ජේරංගත් නෝසාකරේ රාලි දැන් ඒ ඥානෝත්තු ඒ සූත්‍රයේ අනුව මාසේ පැහැදිලි කරන මේ ධම්මේ ඥානය කියන එක මේ සෝතාපන්න වෙන්න තියෙන්න ඕනේ අර ඒ මම කැඩිව යන්නේ මම කෙනෙක් පුද්ගලෙක් නැති කෙනෙක් විදිහට ඒ අර විදිහට හිතන එක තමයි කියලා මම තේරුම් ගන්න සූත්‍රේ
මට මං තේරුම් ගත්තේ මේ රවි ඔතන මේ දැන් ධම්මේ ඥානය කියනකොට අර අපි බලනවා වගේ ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ ඉතිරූපස්ස අත්තංගමෝ කියලා ඒ ක්‍රියාවලිය තේරෙනවා ධම්මේ ඥානය යන කෙනාට ඊට පස්සේ එයා ඒක අතීතේටයි අනාගතේටයි හිතලා බලනවා ඒක සම්පූර්ණ වුණාම තමයි අන්වේ ඥානය එන්නේ කියලා මේ තමයි මට ඒ බණ අහන වෙලාවේ ඒ තේරුනේ සමහරට මම වැරදි දන්නේ මේ පොඩ්ඩක් කතා කරලා බලමු තිරුවන් සරණයි
දැන් මට නම් මේ ওই වචන දෙකම අවශ්‍ය නැහැ මේ දකින්නේ මොකද්ද කියන දහම තමයි මට අවශ්‍ය වෙන්නේ මොන වචන වලින් කිව්වත් ඒකළු තේරුම් ගන්න අර්ථය එන්නේ මොකද්ද කියන එක ඒ කියන්නේ දැන් මෙන්න මේ විදිහට තේරුම් ගත්තොත් මේකේ ඒද අන්තිමට ආවේ සක්කාය දිට්ඨිය නැති වෙනවද කියන එක. ඒකට අපි සක්කාය දිට්ඨිය නැති වෙන වැඩි පිළිවිලකට මේ හෙන්න ඕන. ඉතින් ඔය වචන දෙක පාඩම් කරගෙන මන තේරුමද වුණත් මං හිතන්නේ මේ සක්කාය දිට්ඨිය නැති වෙයි කියලා. එතකොට ඒ සක්කාය දිට්ඨිය ඇති වෙන හැටි නැති වෙන හැටි ගැන තේරුම් ගත්තොත් සමහර විට වචන දා ගන්න පුළුවන් වෙයි.
ඔව් රවි එහෙමයි දැන් මම ඉතින් තේරුම් ගන්න උත්සාහ කළේ දැන් අර හඳුන් කරලා තියෙන අපිට භාව නැහැ. මේක දැන් අසත රූපයක් දකින්කොට කනක ශබ්දයක් එනකොට නැත්නම් මනසට මේ ආරම්භන අරමුණු එනකොට කොහොමද දැන් ඒක දැන් එතනින් එහෙම අපිට දැන් සමුදේ ඉතින් දැකලා ඒ කියන්නේ දැන් එතනදී කොහොමද ඒකේ බලන්නේ මේ අනිත්‍ය එකක් සංකතයි පරිස්සමුප්පන්නයි කියන ඔය තුන කලපල බලන විදිහ තමයි මේ තේරුම් ගන්න උත්සාහ කරේ. ඒකෝට ඉතින් අපිට අර සාපච්චරණ හිතන්න පුළුවන් දැන් අර ධාර්මිකීත කිප්පු විදේශනාවතර කාලකාරම සූත්‍රය වගේ දැකීම යන සිද්ධිය කියන එක ගැන දැක්ම මඤ්ඤණා කිරීමකුත් නැහැ. ඒ දැක්මක් නැතයි කියන්නේත් නැහැ. ඒ දකින්න දෙයක් දෙකුත් නැහැ කියන්නේ නැහැ දකින්න කෙනෙකුත් නැහැ. ඒ විදිහට හිතනකොට ඔය ඥාන නංගල ඉතින් ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අර ඒ දැක්මට එන්න නම් මොකද කරන්න ඕනේ? අර කියන විදිහට අපිට බලන්න පුළුවන් මේ ඇතිකල්වි මේ වෙයි. මේ උපදින විට මේ උපදී. මේ නැත්නම් යත් නැහැ. මේ නුපුදින නම් මේ නුපුදී කියලා ඒ ධර්මතාවයේ අර පටිච්ච සමුප්පන්න භාවය යන විමර්ශනය කරන්න පුළුවන් අර මේ ඉතිරූපන් ඉතිරිපත් සමුදය අත්ංගම බැලිවි කියලා තමයි මම මේ කරන්න උත්සාහ කරන්නේ. ඒක හරිද එහෙම කරොත්?
ඒක හරිද කියලා තමන්ගෙන්ම තමයි අහන්න වෙන්නේ. දානකට ගැලපෙනවද? දැන් මං හරි හින්ද මං හරි කියන හින්ද හරි උනත් වැඩන්නේ නැහැ. වැරදි උනත් වැඩන්නේ නැහැ. නේද?
ඒ ඔය හරියට එහෙම ඉගෙන ගත්ත දේ දිහා බලන්න තුදි මට සෝත්සාහයෙන් හිතන්න බෑ නේද අර තෙලදෙන විදිහට මේක කරපගා ඉතින් ඔය නාමකත් බලන්න උත්සාහ කරන
ඔය ඒක හරි දැන් අන්න ඔය ධර්මතාව දකිනකොට අර මොන වචනෙන් කිව්වත් ඒ ඥාන ටික ඔතන තියෙන්න ඕන ධම්මේ ඥානෙ හරි අන්වේ ඥානෙ හරි තව වෙන නමකින් කිව්වත් එන්න ඕන ඥාන ටික ඔක්කොම මොකද දැන් ඔයා කියපු තැන පේනවා එක පැත්තකින් පටිච්ච සමුප්පන් බව පටිච්ච සමුප්පාදේ දකින්නවා අනිත් පැත්තෙන් චතුරාර්ය සත්‍ය දකිනවා. ඒ චතුරාර්ය සත්‍යයේ පටිච්ච සමුප්පාදේ තියෙනවා නම් දහමට ගැළපෙනවා නේද? ඒ දෙක නැති වුණත් එහෙම කොච්චර වචන කිව්වත් මං හිතන්නේ කර වචන ටික පාඩම් කර ගැනීමක් වෙනවා මිසක් දහම දැක්මක් පැත්තකට යයිද කියන එක ඉතින් හොයලා බලන්න.
මේ කීරේක සම්පූර්ණ ඇත්ත හරවි දැන් මෙහෙම නිකන් අපි සූත්‍රයක් අහනකොට ඉතින් ඒ සූත්‍රයේ වචන තියෙනවනේ. ඉතින් මොනවා හරි ඉතින් අන්නේ ඥානෙ ධම්මේ ඥානෙ ඒකේක ඔය තියෙනවනේ දැන් ඒක නම නම් හැබැයි තේ නමත් තමක් දෙන්නේ පෑන මොකක් හරි දෙයක එහෙම වෙන්නේ නැති මං හිතන්නේ. හැබැයි
කොහොමද මෙහෙමයි ඔක මේ කියන්නේ මං පටන් ගන්නකොට කිව්වේ මම ඔය වචන ටික දන්නේ නැහැ. ඉතින් ඔක මගෙන් අහලා වැඩක් නැහැ. දැන් හැබැයි ඔය කියන ඔකේ අර්ථපත්තෙන් බැලුවොත් මට මෙහෙම දෙයක් පෙනුණා. මේ එකක් අර ධම්මේ ඥානෙ කියන්නේ මේ මොහොතේක කිව්වා. අනිත් අනේ ඥානෙ කියන්නේ අතීතේ අනාගතේ. ඒ තේරුම නම් තියෙන්නේ එතන මෙහෙම දෙයක් තියනවා. ඉතින් එකක් තමයි අපි දැන් හැමතිස්සෙම කියන්නේ මේ මොහොතේ ධර්මතාවය දකින්න කියලානේ. පච්චුප්පන්න යෝධම්මන් තත්ත විපස්සති කියන කතාව. එතකොට එතෙන්ට එනකොට එක පැත්තකින් නුවණක් එන්නවනේ. අතීතය ගැන බලලා වැඩක් නැහැ. අතීතේ ගිවිලා ඉවරයි. අනාගතය ගැන බලලා වැඩක් නැහැ. අනාගතේ ඇවිල්ලා නැහැ කියන එක. අනිත්‍යයෙන් මතන මතු කළා අර්ථයක් මේ මොහොතේ ධර්මතාවයේ දැක්කොත් ඒ කියන්නේ මේ මොහොතේ මේ පටිච්ච සමුප්පන්න බව කියන්නේ අවිද්‍යාව තියෙනකන් ඕක තියෙන අවිද්‍යාව නැත්තම් උපදින්න බෑ කියන ධර්මතාවය මේ මොහොතේ දැක්කොත් එහෙම අපිට ඒක එතනින් පේනවා. අතීතයටත් මේකමනේ ධර්මතාවය. අනාගතයටත් මේකමනේ ධර්මතාවය කියලා නුවණක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අතීතේ සිද්ධ වෙලා තියෙන්නේ මේකමයි. අනාගතේ සිද්ධ වෙන්නේත් මේකමයි. මේ ධර්මතාවය වෙනස් වෙන්නේ නැහැ. තත්න්නේ එහෙම එකක් ගලපලත් අතීත අනාගත දෙපැත්තක් දකින්න පුළුවන්. තේරුණා ඇතිනේ ඒ වෙනස. සමහර විට ඒ දෙකට දීපු වචන දෙකක් වෙන්න පුළුවන් ඔය කියපු විදිහට නම්.
එහෙම තමයි කියලා මට හිතෙනවා. මම ඇත්තටම අර අන්නේ ඥානය ධම්මේ ඥානය කියලා කියන සූත්‍රය තමයි අර ඔය සිතිය අර ඒ සූත්‍රේ රවි අර නමුත් ඒ සූත්‍රේ නම ඉතින් ඒ සූත්‍රේ නම නම් ඉතින් අර ඥාන 77ක් කියන කතාව කියන්නේ මේ ද්විතීයික ඥාන සූත්‍රය. අර ඥානවත් සූත්‍රයේ තමයි තියෙන්නේ ඇත්තටම කියනවනම් අර ජරා මරණ යන කුමක්ද. ජරා මරණ කියන්නේ මොකද කියන්නේ අර කියන්නේ ඉකෙන ත්‍රිමිතනදි බලන්න මම හිතුවේ එහෙම හිතුවත් හරිද ගන්න බැරි ඉති රූපං කියන එක වගේම තමයි මේ මෙය මොකද්ද කියන්නේ. ඊට පස්සේ ඒක සමුදේ බලන්න. ජරා මරණට හේතුව මොකද්ද සමුදේ ධාතිය. ඊට පස්සේ ඒක නිරෝධය මොකද්ද කියලා ඒක මොකද පරිත්‍ය සමුපාදයේම ගැබ් වෙනවා. ඊට පස්සේ ඒක ප්‍රතිපදාව ඒක ඒ සදා මාර්ගය. ඔතකොට කාරණා හතරක් එතන තියෙනවා. ඒ කාරණා හතරෙන් වැඩි කළාම හතර වැඩි කරාම 11න් පරිත්‍ය සමුපාදයේ ඒ හැම ඉගල ඉගලක් වශයෙන්ම එතකොට 44ක් වෙනවා. ඔය 44 ගැන විග්‍රහ කරනකොට තමයි කිව්වේ අර ධම්මේ ඥානය කියන එක තුලින් තමයි අර අන්වේ ඥානය දෙපැත්තටින් මෙකිරයි නාස්තිය. මට මතක හිටියේ මට හරියට මතක නෑ. නමුත් මේ මම මේ මතකින් තමයි කියන්නේ කරන්නේ.
දැන් ඒක ඇයි ජාතිපච්චය ජරා මරණ. එහෙනම් නැත්තම් කෙටියෙන් කිව්වොත් ජාති යනිසයි දුක කියන ඒ දෙක අතරේ පටිච්ච සමුප්පන්න සම්බන්ධය තියෙනවා. එතකොට ඒ වගේ ඔය පටිච්ච සමුප්පාදේ තියෙන ඕනම ධර්මතා දෙකක් අතර ඔය පටිච්ච සමුප්පන්න සම්බන්ධය, ඒ කියන්නේ මේ ඇතිකල්හි මේ වේ, මේ නැත්තම් මෙහෙම වෙන්න බෑ. ඉනස්මින් සති දන්නවති, ඉනස්මින් අසති දන්නවති. ඒ කියන්නේ පත්‍යා නිරෝධා කියන ලක්ෂණ දෙක. පත්‍යා කියන එකයි නිරෝධා කියන එකයි දැකීම තමයි අපිට ගන්න තියෙන්නේ පටිච්ච සමුප්පාදේ දකිනවා කියලා. එතකොට ඕනම ඵලයක් තියනා නම් ඒකේ සමුදය හොයාගත්තොත් තනයි ධර්මතාවය අවබෝධ වෙන්න ඕන. මේ ඇති කල්හි මේ වේ, මේ නැත්තම් මෙහෙම වෙන්න බෑයි කියන. ඒකේ මෙහෙම දෙකුත් තියෙනවා. ඉතින් වර්තමානයේ ඔය ධර්මතාවය දැක්කොත් එහෙම වර්තමානයේ විපස්සනා වෙනවනේ. ඇත්ත ඇති හැටි දකිනවනේ. එතකොට පච්චුප්පන්නයෝ ධම්මං තත්ත විපස්සති ගතිය එනවා. එතකොට නුවණක් ඇයි අතීතේ මේ නුවණ නැති නිසායි මෙහෙම රැවටිලා තියෙන්නේ. අනාගතෙත් මේ නුවණ නැති වුණොත් එහෙම රැවටි. හැබැයි මේ ධර්මතාවය දැක්කොත් අතීත අනාගත කියලා දෙකක් පිහිටන්නේ නැති වෙයි, වර්තමානයක් පිහිටන්නේ නැති වෙයි. යන්න එහෙම ස්වභාවයකුත් තියෙනවා. ඉතින් ඔක දැන් මට හිතෙන්නේ ඔක මූලික පූර්ව ප්‍රතිපදා පැත්තේදී තමයි ඔය වගේ දෙයක් කතා කරන්න වෙන්නේ, අතීත අනාගත කතාවක්. ඒ හරියට මේ ධර්මතාවය දකිනකොට එකෙනි වර්තමානී පටිච්ච සමුප්පන්න බව දකිනවනම් කාල කතාවක් යෙදෙන්න විදිහකුත් නෑ වගේ. හැබැයි ඒ අවබෝධය එන්න කලින් අපිට තියෙනවනේ අතීතෙත් මම හිටියා, අනාගතෙත් මම ඉඳී කියන පැත්ත කඩා ගන්න විදිහක් තමයි දැන් වර්තමානී මේක පටිච්ච සමුප්පන්න නම්. ඒ කියන්නේ මේ ඇති කල්හි මේ වේ. එතන මූලිකයිනේ අවිද්‍යාව නිසා මෙහෙම වෙනවා. එතකොට නුවණ එනවා, විද්‍යාව නැත්තම් අහම වෙන්න බෑ. ඒකමයි පටිච්ච සමුප්පාදේ කිව්වත් චතුරාර්ය සත්‍ය කිව්වත්. ඒ කියන්නේ මේක තියනවා නම් දුක තියෙන්නේ, ඒක තියෙන්නේ මේ සමුදේ තියෙනකම්. හරි, සමුදේ නැත්තම් ඔක පිටින්න බෑ. නිරෝධේ ඥානං වෙනවා. එතකොට දුක්ඛේ ඥානං, සමුදේ ඥානං, නිරෝධේ ඥානං. එතකොට ඔක පෙන්නලා දෙන එක නේද අග්ගේ ඥානං කියන එක. ඒ ඥානය එනවා. ඒකමනේ අපි සම්මාදිට්ඨිය කියන්නේ. ඒ තුල දැන් ඒක තේරුම් ගත්තොත් Tamanta මාර්ගය තියෙනවා. එතකොට ඒක වර්තමානයේ දකිනවා මිසක් එතකොට ඔය අතීත කතාවක් අනාගත කතාවක් යෙදෙයි දැනිකන් නුවණක් ගන්න පුළුවන්. ඉතින් මේක ගන්න එන අතීතෙත් මේ බව නොදන්න නිසා මෙහෙම වුණා. මේ බව දැනගත්තා නම් මෙහෙම වෙන්නේ නැහැ. අනාගතෙත් ඉතින් මේ බව දන්නේ නැත්තම් සිය නුවණ පිහිටියේ නැත්තම් මේ විදිහ වෙනවා. සිය නුවණ පිහිටියොත් අවිද්‍යාව යෙදුන් නැත්තම් එහෙම වෙන්න බෑ, උපදින්න කියන විදිහට ඉතින් දාලා හිතන්න පුළුවන්. මකෙන් ඉතින් අදහසක් ආවද දන්නේ
නෑ. හරි, මට නම් ආවා ඉතින් විදිහට බලන්න මම කරේ.
නෑ, අපි ඇත්තටම අපිත් හිතලා අපි ඉතින් කතා බහ කරලත් ඔය වගේ අදහසකට තමයි ආවේ. අර මේ මම විශේෂයෙන් ඉතින් ඕක ගත්තේ ඉතින් අර අපි මේ අද සාකච්ඡාව පොඩ්ඩක් ආරම්භ කරලා ඉරන් යන්නත් එක්ක. ප්‍රශ්නයක් නැත්නම් මම තව ප්‍රශ්නයක් නම් අහන්න, අනික් අයට තියෙනවා නම් ප්‍රශ්න අහන්න. මේ තිරුවන් සරණයි.
සරණයි, මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න රවි. මම මේ ළඟදී සූත්‍ර දේශනාවක් අහුවා. ඒ සූත්‍රයේදී මෝලිය පුග්ග ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේගෙන් අහනවා මේ විඥාන කියන ආහාර වර්ග හතර ගැන, සතර ආහාරය ගැන. විඥානයේ කවුරුන් විසින් කවුරුද අනුභව කරන්නේ. ඒකෝට බුදුනාංශේ කියනවා මේකට දේශනා කරන උනාංශේ කියනවා මේ ප්‍රශ්නේ වැරදි කියලා. ඉතින් විඥානි කොමකට ආහාර කින්ද ගන්නෙ විදිහට යන සතර ආහාරය. ඒකෝට කබලින්කාර ආහාරය කොහොමද ඔකට ගලකෙන්නේ? දැන් පරිසමෝපාදයට අනුව දහමේ කියන විදිහට අනුව දැන් විඥානයේ මනෝ සංකේතන ආහාර ස්පර්ශ ආහාර ඒවත්ින් පරිසමෝපාදයේ අනුව ගලප ගන්න පුළුවන් සමත් තිබුණාට. නමුත් මේ කබලින්කාර ආහාරය ගැන කොහොමද අපි ගලපන්නේ? අපි පොඩ්ඩක් කියනවා අපි දැන් ඉගෙනගෙන තියෙන දේශනාවල කනබුන ආහාරය කියන්නේ ආහාරය කිනිත මේ ආයතන පෝෂණය කරනවා කියන පැත්තෙන් ගත්තහම මේ පොඩ්ඩක් ඉගෙන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්.
ආහාරය කියන එක ඉතින් ගැඹුරින් ගන්නකොට ආහාර කියන එකේ තේරුම යමක් ගෙන එනවා කියන අර්ථය. යමක් උපද්දනවා ගෙන එනවා කියන අර්ථය තමයි ආහාරය තියෙන්නේ. අපි මේ ලෝකෙට අයිති පැත්තෙන් තමයි මේ කනබොන ඒවා කියලා ගන්නෙ. එනට ආහාර කියන පාලි වචනේ ගෙන එනවා. යම් කෙසේ දෙයක් උපද්දන්න හේතු වෙනවා කියන අර්ථයෙන් තමයි ටිකක් ගැඹුරින් බලනකොට තියෙන්නේ. කබලින්කාහාර කියන එකටත් එක එක මත තියෙනවා. ඉතින් අපි සාමාන්‍ය අපි දන්න තේරුම ගත්තොත් මේ මතට අහු වෙන කැබලි වගේ තියෙන මේ ආහාර කියන එක. එතකොට ඒ ආහාර තියෙන්නේ ඒ තුන් භූමිය ගත්තොත් දැන් අරූපාවචර භූමියේ තියෙන්න බෑ නේද කබලින්ක ආහාර. ඒ අර්ථෙන් ගත්තොත් සමහර විට රූපයි කාම භූමියලයි රූප භූමියලයි තියෙන්න පුළුවන්. අරූප භූමියල නම් කොහෙත්ම තියෙන්න බෑ. එතකොට තව පැත්තකින් කියනවා මේ ඝන ශරීරයක් තියෙන අයට තමයි කබලින්කාහාර ඕන කියලා. ඒක සාමාන්‍ය ලෝකෙට ඉදි තේරුමෙන් ගත්තත් හිතා ගන්න පුළුවන්. දැන් දෙවිවරු වුණත් මේ අපි කනවා වගේ මේ ඝන ආහාර කන්නේ නැහැ අහලා තියෙන්නේ ඔය සුවඳ ಜಾති වගේ. ඒ වගේ සියුම් හේතුව තමයි ඒගොල්ලන්ට අර සියුම් ශරීරයක් කියන එක. අපිට තමයි ඝන ශරීර තියෙන්නේ එතනින් පහළ. ඒතර බ්‍රහ්ම ලෝකවලට ඕවා අදාළ නැහැ.
ඒ කියන්නේ සර් මේ කාම වස්තුන්ට තණ්හාව අයින් කරපු අයට ඒක පිහිටන්නේ නැහැ. ඒ කබලින්ක ආහාර පිහිටන්නේ නැහැ. ඒ වගේ නේද
සර්? ඒක තමයි මම මේ හිතන්න පැති කිව්වේ. ඒ අපි මේ කනවර මේ කැබලි ආහාර කියලා ගත්තොත් එතකොට මේ කාම භූමියේදී නේද ඔය ගැන කතා කරන්න තියෙන්නේ. කාම භූමිය ඉක්මවා ගියොත් එහෙම රූප භූමියේදී හරි අරූප භූමියේදී හරි අපි ඔය ප්‍රශ්නේ අහන එකක් නෑ නේද? ඒකෙන් ගන්න පුළුවන්
නෑනේ සහන්.
ඔව්. හැබැයි ඒක දැන් අපි ආහාරයට දෙන තේරුම අනුව ඒක මේ වෙනස් වෙන එකයි මම කියේ ආහාරය කියන එකට දෙන තේරුමින් බැලුවහම. එතනම තව පැත්තකින් දැන් ඇයි රූප හරි අරූපාවචරම තමට වෙනස් වෙනවයි කියන්නේ මොකද්ද? අපේ මේ මුත කියන ආයතන තුන නැති වෙනවනේ. කයයි දිවයි නාසයයි කියන ආයතන තුන රූප භූමියේ හරි අරූප භූමියේ හරි පිහිටන්නේ. ආයතන හයම තියෙනකොට නිකාම භූමිය කියන්නේ. ඒකට මෙන්න මේ ආයතන තුන පහළ වෙන කෙලෙස් ටික යටපත් කරගත්තොත් ධාන බලෙන් යටපත් කරගත්තොත් රූප භූමි රූපාවචර අරූපාවචර මට්ටම අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ ආයතන උපදින්නේ කෙලස් මට්ටමේ. දැන් කබලින්කාහාරේ මේ අසන්ත ඇහුවනේ විඥානයක් ගැන. දැන් විඥානය කබලින්කාහාරි පිහිටන්නේ කබලින්කාහාරයේ උපද්දන කෙලෙස් යෙදෙන තාක්කල්. ඒ කියන්නේ විඥානයට ඒව දැర్శණය කරන්න පුළුවන් කෙලෙස් මට්ටමක්. එතකොට දැන් ඔන්න ඒ පැත්තෙන් මේ ආහාර දකින්න පුළුවන් හැකියාවක් එයි. ඒක විඥානයක් ගෙනෙන්න පුළුවන් කබලින්ක ආහාරයට. අර රූප මට්ටමේ කෙලස් රූප මට්ටමේ කියන්නේ අප කාම භූමිය. කාම භූමිය මට්ටමේ කෙලස් තියෙනකොට ඒව දැනගන්න මට්ටමේ විඥාන ගෙනෙනවනේ. දැන් අපි කියන්නේ කාම වස්තු කියන්නේ මේ ආයතන වලට අරමුණු වෙන දේවල් එළියේ තියනවා කියනකොට මේව කාම වස්තු වෙන්නේ. හැබැයි රහතන් වහන්සේට ඒව කාම වස්තු නෙමේ කාම ගුණ විතරයි කියලා කියනවා. ඒත් ඒව කාම වස්තු වෙලා තියෙන මට්ටම කාම භූමිය. ඒ භූමියේදී කබලින්කාහාර තියනවා නැත්නම් රූප රූපය ආහාරයක් කරලා තව තව දේවල් උපදින්න පුළුවන් නේද? මේක මේ හිතන්න පැත්තක් මං කිව්වේ අර වචනවල තේරුම කොහොමද ඇත්තට සතර ආහාරේ දකින්න ඔන්න ඔය වගේ පැත්තකිනුත් පුළුවන්. එතකොට පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. එතකොට පස්ස ආහාරය පස්සෙන් නම් ගොඩක් ඒවා ගෙන එනවා කියලා දන්නවනේ නේද? පස්සපච්චය වේදනා, පස්සපච්චය සංඥා, පස්සපච්චය සංකාර. එතකොට ස්පර්ශ ආහාරයක් වෙලා ගොඩක් දේවල් හදන මොනහරි ගෙන එන අර්ථෙන් තමයි ආහාර කියන්නේ. ආහාර. අපේරණි කම්ම කනබොන අර්ථයට වඩා කනබොන එකෙත් ඉතින් මේ ශරීරය හදන්න කන්නවන කියන අර්ථෙන් ගත්තොත් ඒක ආහාර වචනේ හැදුන හැටි හිතා ගන්නත් පුළුවන්. ලෝකෙටයි තිබෙත්. එතකොට පස්ස ආහාර මනෝ සංචේතන. ඒක මනසෙන් හිතනකොට චේතනා හැදීම තුල අපි දන්නවා ඒ සංකාර හැදෙනවනේ. චේතනාවනේ සංකාර වෙන්නේ. චේතනත් ඒ ගෙන එන අර්ථය තියෙනවා. ලෝකයක් හදනවා. දැන් චේතනා ටික ඒ කියන්නේ දැන් මනෝ සංචේතන, මන ධම්ම, මනෝ විඥාන කියන තැන ඇත්ත නොදන්න කමට අපි ධම්ම කියන එක ලෝකයක් කරගන්නවා, රූප කරගන්නවා. ධම්ම කියන්නේ මනෝමේද කියන එක අමතක වෙනවා. මන ධර්ම, මනෝ විඥාන. ඒත් අපි මනසෙන් දැනගන්න ඒවා එළියේ තියෙන්නේ කියලා විශ්වාස කරන මට්ටමකට ඒවා ගෙන එනවා, ලෝකයක් හදනවා. සංකාර විද්‍යාවෙන් කරන සංකාර බවට පත් වෙනවා. එතකොට එතනත් නුගණක් ගන්න. දැන් අවිද්‍යාව තියනකන් තමයි ආහාරවලට වැඩ කරන්න පුළුවන්. විඥාණය තනිකරම මායාකාරය කියනවනේ. එතකොට විඥාණයෙන් පෙන්නන මායා සේරම කරන්න පුළුවන් අවිද්‍යාව තියනකන්. එතකොට අවිද්‍යාව දුරු වුණොත් විඥාණං අනිදස්සනං කියනවනේ. කෙසේම දෙයක් ගෙන එන්න බැරි වෙනවා. දැන් ආහාර කියන කෘත්‍ය නවතිනවා. මනහරි උපද්දන ගතිය තමයි ආහාර. ඒතර ආහාර දෙන එක නැත්තුවොත් නිවිලා යනවා. දැන් ගින්නේ උපමාව තියෙන්නේ. ගින්නට රවමේවා දාන තාක්කල් ගින්න පත්තු වෙනවා. ඒ දාන එක නැත්තුවාම නිවිලා යනවා. ඒතර ආහාරය නිසායි මුළු ලෝකෙම තියෙන්නේ. එකෙන දුක තියෙන්නේ. ඒක ආයි පටිච්ච සමුප්පාදයට දැම්මොත් එතකොට දුක, දුකයි දුක්ඛ සමුදයයි. සමුදය නැති වුණත් එහෙම දුක්ඛ නිරෝධය නිවිලා යනවා. එහෙනම් ඒ සඳහා තියෙන වැඩපිළිවෙල නේද අපි හොයාගන්න ඕනේ. එතකොට අර කාම භූමියක් හදන සමුදය හොයාගත්තොත් මේ සමුදයේ තියෙනකන් විතරයි ඒ ටික තියෙන්නේ. මේ සමුදයේ යෙදුන් නැත්නම් ඒවා උපදින්න බෑ. කාම භූමිය උපදින්න බෑ. එතකොට අනේ ධර්මතාවය දකීමෙන් දැන් ධාන බලෙන් යටපත් කිරීම නෙමෙයි ප්‍රඥාවෙන් කාම ලෝකේ උපදින්න තියෙන කෙලෙස් කපා හැරෙනවා. ඒ සඳහා නේද දැන් බුදුරජාණන් වහන්සේ දීපු වැඩපිළිවෙල සතර සතිපට්ඨානෙනි. ඒකායන මාර්ගය කියන්නේ ඒකායන ආම්බික්ක වීමක්ගො සත්තානං ඉසුද්ධිය එතන. එතකොට සතර සතිපට්ඨානෙ ඇයි කායනුපස්සනාවක් දීලා තියෙන්නේ? කය නැත්තම් රූප. අජ්ජත් කය බහිද්ද කය කියන මුළු රූප ලෝකෙම අහු වෙන්න. අජ්ජත් රූපයි බහිද්ද රූපයි. රූපවලින් අපි ලෝකයක් හදාගෙන තියනවා නම් ඒ ශරීරම අයිති වෙන විදිහට කායනුපස්සීව ඉන්න කියනවා. ඒ කායනුපස්සීව ඉන්න කායනුපස්සනාව වැඩුවොත් මොකද වෙන්නේ? ඒ මුලින් ඇසුරු කරපුවා ඇසුරු කරන්නේ නැති පැත්තකට යනවා. මුලින් අපි ඇසුරු කරපු රූප තියෙනවා නිශ්චිතව හිටිය එක අනිශ්චිතෝච විහෙරති වෙනවා. එතකොට ඒක ප්‍රඥා පැත්තෙන් ඒක සම්පූර්ණ වුණොත් නචකින්කි ලෝකේ උපාදීය තියෙනවා. මේ කය කියන ලෝකයක් තිබුණා නම් එහෙම ලෝකයක් ඇසුරු කරන්නේ නැති මස්තමකට ප්‍රඥාව වඩා ගන්න පුළුවන් කායනුපස්සනාව තුළින්. කායනුපස්සනා සතිපට්ඨානි කායනුපස්සීව ඉන්නවා කියන්නේ යම් කෙසේ අජ්ජත්තකයක් හරි බහිද්දකයක් හරි තියෙනවා නම් කය කියනකොට තේරුම් ගන්න රූප එකක් කියලා දෙයක් තනෝල නම් අජ්ජත්ත හෝ බහිද්ද කායනුපස්සීව ඉන්නවා කියන්නේ සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති වෙන්න ඕන. වරය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති වෙන්න ඕන. ඒක පටන් ගන්න තියෙන්නේ සමුදය. එතකොට කයක් මොනවා හරි තියෙනවා නම් ඒක සමුදය හොයාගන්න කියනවා. ඒ රූප කයක් කොහේ හරි පැන වුණා නම් ඒකේ ඒක තමයි ඉති රූපං. ඊළඟට ඉති රූපස්ස සමුදය වෙන්න ඕන. සමුදය හොයනකොට ලෝකයා සමුදය හොයන පැත්තකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සමුදය හොයන්න කියපු පැත්තකුත් තියෙනවා. ලෝකයා සමුදය හොයන්නේ බාහිරෙන් තියෙන රූපේ හැදුනේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ සමුදය දකින්න කියලා තමන් තුලින්. එහෙම නැත්නම් ආයතන තුලින්. ලෝකයයි ලෝක සමුදයයි තමන් තුලින්. ඒ දෙක තමන් තුලින් දැක්කොත් එහෙම නිරෝධෙත් තමන් තුලමයි මාර්ගෙත් තමන් තුලමයි කියලා අන්න නුවණක් එනවා.
ඔය කබලින්ක ආහාර සේතර බාහිරෙන් දකින්නකොට අපිට හම්බ වෙන එකක් නේද සර්? තමන් තුලින්.
ඔව්. ඒක බාහිර රූපයක් පනෝපු එක ඊළඟට අජ්ජත් බහිද්ද කියලා දෙකකට බෙදනවනේ. තමන්ගේ ශරීරයට අයිති නම් ඒක අජ්ජත් කියනවා. ඒ ශරීරයට අයිති නැත්නම් බහිද්ද කියනවා. දැන් අපි අප දිහා බලනකොට තමන්ගේ අත පේනවනේ. ඒකට අපි කියන්නේ අජ්ජත්ත කියලා. අනුන්ගේ අතක් පෙනුනොත් එහෙම ඒකට බහිද්ද කියනවා. ප්‍රශ්නේ තියෙන්නේ දෙකම මේ ඇහෙන් දැකලා දැනගෙන තියෙන්නේ. ඒත් සමුදේ ආයතන පැත්තෙන් බැලුවොත් ඔන්න ඒක නිරෝධෙත් පේනවා. මේ දෙකම මේ හිතෙන් හදලා එළියෙන් තිබ්බා නේද කියන නුවණ එනවනේ. ඇහැට පුළුවන් වර්ණ සංඥාවක් දෙන්න විතරයි. වර්ණ සංඥාවේ අතක් නැහැ. ඒත් සර වර්ණ සංඥාව අතක් බවට පත් කරලා තියෙන්නේ ඔක ගැන කල්පනා කරන්න ගිහින් මන ආයතනෙන්. මන ආයතනෙන් කියන්නේ මන ධම්ම මනෝ විඥාන. එතකොට එතන සිහිය නොවන නැති නිසා මොකද මන ධම්ම මනෝ විඥාන කියන්නේ මනස තුල වැඩක් නේ ධම්ම කියන්නේ මනෝමය දෙයක්නේ. මනෝමය දෙයක් අපි අවිද්‍යාව නිසා එළියේ රූපයක් බවට පත් කරලා ඒක තමයි අජ්ජත්තකය බහිද්දකය කියලා බෙදාගෙන තියෙන්නේ. ආයතන මුලාවෙන් පනෝපු රූපේ. එතකොට නුවණක් ඇයි අත්තිකායතිය 50 සතිපච්චුපට්ඨිතා හෝති මේ කයක් ඇත කියලා පනෝගෙන නේද? අවිද්‍යාව නිසා පනෝගත්තු කයක් මෙච්චර කල් ඇසුරු කරලා තියෙන අත්තිකායතිය 50 සතිපච්චුපට්ඨිතා හෝති සිය පීඨලා හිටිනවා. එතකොට තමයි අනිශ්චිතෝ කිය ඉහෙලා කියන්නේ. ආය නුවණ ආවොත්. මෙච්චර කල් ඇසුරු කරපු ඒවා දැන් ඇසුරු කරන්නේ අර මෙච්චර කල් මෝඩකමට වතුරේ බල්ලා ඇසුරු කළා වතුරට එබිලා. නුවණ ආපු දවසට මම බල්ලෙක් උපද්දන්නේ නැහැ. මොකද ආයතන මුලාවෙන්නේ උන්ක හැදුවේ කියලා දැන් නුවණ ඉන්නවා. ඒ වතුරේ ඉන්නවා කියලා හිතපු බල්ලත් Taman තුලමයි. ඒකේ සමුදයත් Taman තුලමයි. ඒකේ නිරෝධයත් Taman තුලමයි. ඒ සඳහා මාර්ගයත් එහෙමනම් තමන් තුළමයි. ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි තමන් තුළ. එතකොට සම්මා දිට්ඨිය එනවා. දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය පිළිබඳ ඥානයක් එනවා. ඒක චතුසත්‍ය සම්මා දිට්ඨිය වෙනවා. ලෝකෙන් එතර වෙන සම්මා දිට්ඨිය. ඕක ඇති වෙනකන් අපි ඕක හොයන්නේ අර ලෝකෙට අයිති පැත්තෙන්. එතකොට ආහාරයයි දැන් රූපය ඇති වෙන්නේ ආහාර සමුදය රූප සමුදය. රූපය ඇති වෙන්නේ ආහාර නිසා. එතේ ආහාර පිරිසිඳ දැක්කොත් රූපයයි සමුදයයි නිරෝධයයි මාර්ගය. මේකට සම්මාදිට්ඨිය කියනවා. එතකොට ආහාරය පිරිසිඳ දැකීම තුල සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්කමක් තියන ලෝකෙන් එතර වෙන. මේ සම්මාදිට්ඨි සූත්‍රය පෙන්නනවානේ.
එසේ ආහාර හතරමද එක ආහාරයක් දැක්කත් සම්මාදිට්ඨිය ඇති වෙන්න පුළුවන්. ආහාර
ඒක මත්තමේ කෙලෙස්නේ. දැන් කබලින්කාහාර මත්තම දැකීම තුලින් කාම ලෝකේ හදන එක කාම ලෝකයයි කාම ලෝක සමගයි නේද? ඒක අරූප රූප රූප මත්තම කැඩෙන්නේ නැහැ. ඒතරේ ඒකට අනිත් ආහාර ටිකක් බලන්න වෙනවා. හැබැයි සම්මාදිට්ඨිය ඇති කරගන්න ඒක ඇති වෙන්න පුළුවන්.
ඒකයි කබලින්කාරාහාරය කිව්වහම සාමාන්‍යයෙන් දේශනාවල සාමාන්‍ය අහසට දේශනා කරන කනබුන ආහාරය කියන්නේ අතින් කඩලා කන ආහාරය කියලා. ඒකද ඔය කියන්නේ?
ඒක එහෙම කියනවා නම් ඒකටත් දැන් ගැලපෙනවනේ නේද? ඔය වචන ඉතින් තමන් ඉන්න මට්ටමේ ඉඳන් ගැඹුරට යන්න තියෙන්නේ. ඒ කනබුන ආහාරය කිව්වත් මේ ධර්මතාවය ගැලපෙනවා. කනබුන ආහාරේ මේ අපේ මට්ටමේ ආහාරේ එළියේ තියෙන ආහාරනේ කාම ලෝකෙට ආйти. ඒක පිරිසිඳ දකින්නකොට කාම ලෝකෙන් එතර වෙන්න පුළුවන්.
කොහොමද ඒක පොඩ්ඩක් උපමාවක් කරන් පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනද? අපි හිතමු ආහාර දෙයක් කරලා බත් කනවා
කියලා. ආ. එතකොට බත් තියනවා කියලා දැනගත්තේ කොහොමද? ආයතන හරහන්. ඒතර ඒකේ සමුදය හොයාගන්න. ඇහෙන් දැකලා දැනගත්තද? අතින් අල්ලලා දැනගත්තද? රසින්ද දැනගත්තද? සුවඳින් දැනගත්තද?
දැන් සර් කියන විදිහට කාම භූමියේ ඉක්මෝ එක්කෙනොට අතින් අල්ලලා දැනගන්නත් බෑ කබලින්ක ආහාරේ සෝන්දෙන් දැනගන්නත් බෑ
ප්‍රසෙන් දැනගන්නත්
බෑ එතකොට එයාට කබලින්ක ආහාරේ ඒ තුනෙම පිටින්න්නේ නෑ යාට
ඔව් ගැටෙන දෙයක් නෙවෙයි එතකොට
ආ ඒක තමයි එතකොට ඒ මට්ටමට පිටින්න්නේ නැති කියන එක එතනින්
ආ ඒකද ඒ කෙලස් තියනකම් තමයි අපිට ඒ මට්ටමේ ආහාර තියෙන්නේ. අපි ඒ ආයතන තුන උපදින්න කය, දිව, නාසය කියන ආයතන උපදින කෙලස් යටපත් වුණත් හරි කැඩුනත් හරි. යටපත් වුණා කියන්නේ ධානයක් වඩාගෙන ගියොත් සමාධිය පැත්තෙන්. කැඩෙනවා කියන්නේ ප්‍රඥාවෙන් දැකලා ආයතන මුලාව දුරු කරගත්තොත්. ඒ දෙකෙන් මේ එක්ක කාම ලෝකේ තාවකාලික රැටපත් කරනවා නැත්නම් කාම ලෝකෙන් එතර වෙනවා. එතකොට ඔය කියන කබලින්ක ආහාර ගැන කතා කරා. ඒක තමයි මම ඇහුවේ බ්‍රහ්මේ කහයිද කබලින්ක ආහාර ගැන. එයාට ඒක අදාළ නැහැ.
වසන්තට තේරුණාද? වසන්ත ඇහුව ප්‍රශ්නෙට උත්තර ලැබුණා නේද වසන්ත?
ඔව් දැන් මට ලැබුණා. මොකද මම අර ඇහිණ කියන්නේ කබලින්කාර ආහාරය ගැන ගොක්ලාට අහපු දේශනාවල තියෙන්නේ අතින් කබලලා කන ආහාරය අරගෙන සුද්ධාස්තකේ මේ පෝජාව අතකොට ඇති තියෙන එතනින් එනවා මේ ආහාරය එකනේ ඒක නිසා ඇති වෙන මේ අස කන නාසය ජීවක එකෙන් කය පෝෂණය කරනවා ඒ විදිහේ නමුත් ඒ වෙනේ බලන්න ඕනේ මේ ලෝකෙ නිදෙන නම් දැන් ඒ පරිලාවිත විදිහ තමයි දැන් මට පැහැදිලි වෙනවා
ඒ කියනම තමෙන් පටන් ගන්න වෙනවා ලෝකේ ඉන්න කෙනා ලෝකෙට ඉතිනක් තමෙන් මේ පටන් ගන්න. එතකොට ඉති රූපං කියන එක පටන් ගන්න. මේ කලි රූපේ. එතකොට එහෙම දෙයක් තියනවා නම් ඒක ඇත්ත දකින්න නම් කායන ප්‍රශ්නාව. ඒ කියන්නේ ඉති රූපස්ස සමුදය. සමුදය ධම්මානුපස්සීව ආකාශමින් විහෙරති. සමුදේ හරියට කරගත්තොත් හරියට කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙන්නපු විදිය තමන් තුලින්. එළියෙන් හොයලා හරියන්නේ නැහැ. සිතේ ලෝකෝත්තර දර්ශනෙන් හොයන්න ගිය ගමන් තමන් තුලින් හොයන්න ගිය ගමන් ආයතන තුලින් බලපු ගමන් ඒකෙන් මිදෙන්න පුළුවන්. මොකද අවිද්‍යාව නිසා ආයතන මුලාව නිසා මෙහෙම පනවලා තියෙන්නේ කියන නුවණ එනවා. කදර මූලික ආයතනෙන් දෙන එක මනසෙන් තමයි දෙයක් බවට පත් කරලා තියෙන්නේ මූලික ආයතනෙන් දෙන්නේ සංඥාවක් විතරයි අපේනානේ ඇහෙන් දෙන්නේ රූප සංඥා කනෙන් දෙන්නේ ශබ්ද සංඥා නාසයෙන් ගහන සංඥා දිවෙන් රස සංඥා කයෙන් පුට්ටබ්බ සංඥා ඒ කියන්නේ සංඥාව බුදුරජාණන් වහන්සේ මිරිඟුවට උපමා කරන්නේ මිරිඟුව හැටියට නොදැන ඒක දෙයක් බවට පත් කරලා තියෙන්නේ කවුද? මනස. ඔබ ගැන හිතන්න ගිහිල්ලා ලෝකෙට ඇති විදිහට. අර වතුරේ බල්ලෝ හදනවා වගේ එදී රූප පනෝලා. ඒ රූපේ පනෝගත්තට පස්සේ තමයි ඒ රූපේ අජත්ත බහිද්ද නැත්නම් රෙකොලස් ආකාරයට දාන්න පුළුවන්. අපි රූප සමුදය දැක්කොත් එහෙම හිතෙන් හදපු දෙය හිත දැනගෙන මන ධම්ම මනෝ විඥාන ධම්ම කියන්නේ මනෝමය ස්වභාවය. ඕවා මේ එකලස් ආකාර රූප කරන්න විදිහක් නැහැ. ඒක අවිද්‍යාවෙන් තමයි එහෙම පනවලා තියෙන්නේ.
මට ප්‍රශ්නයක් වගේ ආවා මේ දැන් අපි ඥාන මට්ටමක අපි ඉන්නකොට අපි ඒ මට්ටම මේ දිගටම හිටියොත් අපිට කබලින්ක ආහාරයක අවශ්‍යතාවයක් දැනෙයිද කොහේ හරි අවස්ථාවකදී අපි ගමු පැයක් දෙකක් තුනක් ඉන්නවා
නෑ ඒකනේ ධ්‍යාන ශක්තියෙන් නොකන ඔබී වුණත් ඉතින් සෑහෙන කාලයක් ඉන්න පුළුවන් ඒවා ඉතින් වැඩක් නෑ ඒක අවබෝධයක් නෙවෙයි
කමරණිය තරකෙට හුන්නේ නෑ
ද ධ්‍යාන සුවයම ආහාරයක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක ප්‍රීතිය භුක්ති විඳිනවා කියන්නේ.
අපිට අපිට තාම හිතෙන්නේ කනබුන ආහාරයක් නැතුනොත් ජීවත් වෙන්න අමාරුයි කියන මාතෘකාවයි අපි ඉන්නේ එකයි ඒක.
ඔක පොඩ්ඩක් අත්දකින්න පුළුවන් මේ ලෝකෙත් දැන් හුද්ද සතුටක් ඇවිල්ලා හන්දට ප්‍රීතියෙන් ඉන්නකොට වැඩගිනි දැනෙන්නේ නැහැ නේද? කෑම අමතකයිලා යනවා කන්න බඩගිනිත් නැහැ කියන්නේ.
ඒතකොට දිගටම සුවේ ඉන්නේ කියනකොට කෑම ගැන අහන්න දෙයක්
නෑ. ඒ ඉතින් අර කියන්නේ දැන් ආයේ කබලින් කා ආහාර. නේද? ඉතින් ඒ මට්ටමෙත් එහෙම කෑම ඕනේ තියෙනවා නම් ඒ ධාන මට්ටමකට ගියාම හිතා ගන්න පුළුවන් නේද? එතකොට මේ කන්න ඕන හින්දා ධානයෙන් එළියට එන්න ඕන කියලා එකක් නැහැ.
ඒක තමයි
ධාන එකට තමයි දෙන්නේ. මොකද කාමයන්ගෙන් වෙන්වමයි ධානයට සමාදින්නේ. විවිච්ච කාමයේ.
මට හිතෙනවා දැන් බඩගින්නක් ඇත්තටම බඩගින්නක් එන්නේ නැද්ද කියලා තමයි මම
එන්නේ. කොයිලා හරි ධානයෙන් එළියට ආවහම තමයි බඩගිනි දැනුනොත් දැනෙන්නේ. ඉතින් වැඩේ තියෙන්නේ ඉතින් ඔහොම ඉඳලා මැරුණොත් එහෙම කල්ප ගානක් ධානයෙම ඉන්න පුළුවන්. ඒකට අදාළ බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා. එතකොට මනුස්ස ලෝකයේ කන්න බොන්න හොයන්න ඕනේ නෑනේ. ඉතින් ඒ වුණාට ඕවෙන් හොයන්න යන්න එපා. ඔය නිකන් අපි නිකන් මේ ලෝකෙට ආйти කතා ටිකක් විතරයි. ධර්මතාවය දකින්න ඕන හැමතිස්සෙම මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒක සමුදේ හොයන්න. සමුදේ දැක්ක ගමන් ඒ දෙකේ පටිච්ච සමුප්පන්න බව පේනවා. ඒ කියන්නේ මේ සමුදේ තියෙනකන් විතරයි ඕක. සමුදේ නැත්තම් හොම දෙයක් උපදින්නේ නැහැ. අදාළ නැහැ. යෙදෙන්නේ නැහැ. නිරෝධයි. ඒතේ නිරෝධය සාක්ෂාත් කරන්න තමයි අපි මාර්ගයක් වඩන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ අර දැන් වචනේ තේරුම මොකද්ද කියලා දා ගැනීමට වඩා මෙන්න මේ අර්ථය දකින්න පුරුදු වෙනවා නම් ඔය මේ මම දන්නේ මට නම් වචන වල කිසි වැදගත් කමක් නැහැ. ඉතින් කවුරු හරි වචනයට තේරුමක් දීගෙන ඒක නෙවෙයි කියලා තව කවුරු හරි කිව්වොත් ඕකේ තේරුම ඉතින් තර්ක කර කර ඉන්නවා. හරියට පියර අලුත් භාෂාවක් හදා ගන්නවා වගේ වැඩ. ඒක භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ ඒ වචන වල තේරුම් ටික ඉගෙන ගන්නවනේ. ශබ්ද වලට මේ තේරුම කියලා. ඒක දෙන්නෙක් පාඩම් කරගත්තහම ඒ දෙන්නට එකෙන් කතා කරන්න පුළුවන්. සම්මතයක් හදා ගන්නවා. තව කෙනෙක් ඒ සද්දෙට වෙන තේරුමක් දීලා වොත් එහෙම අන්න ගැටුම. ඒ නිසායි දැන් ඔය දැන් බුද්ධ දේශනා බලනකොට හැම තැනම බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් දැන් විඥානය ගැන ප්‍රශ්නයක් ඇහුවොත් අනිත් පැත්තට ආනවා විඥානය කියලා අදහස් කරන්නේ මොකද්ද? මම ගැන ප්‍රශ්නයක් ඇහුවොත් මම කියලා අදහස් කරන්නේ මොකද්ද? ලෝකේ ගැන හුවත් ලෝකේ කියලා අදහස් කරන්නේ මොකද්ද? ඒක අහලා තමයි උත්තරේ දෙන්නේ. එහෙම නැත්නම් ගැටුමක් වෙනවා. අපි කියලා තියන්නේ අපි පාළි රචනයක් දාලා මේකේ තේරුම මේකමයි කියලා ඔන්න ඉතින් රණ්ඩු වෙනවා. තව කෙනෙක් කියන තේරුමක් හිතාගෙන එයා කියනවා. ඉතින් තර්ක කර කර ඉන්නවා. ඊට වඩා මේ අර්ථය දකිනකොට එකයි කියන්නේ දැන් දහම දකිනකොට වාද නැහැ. හා වාද තියෙන තාක්කල් දහම දැකලත් නැහැ. බුදුදහමේ තියෙන එකක් ඒක. දහම දකින්න දකින්න වාද නැති වෙනවා. තර්ක කරන්න දෙයක් නැහැ. අපිට දැන් මේ කියන්නේ ඉතින් සූත්‍ර කියවන්න එපා කියන එක නෙමෙයි. සූත්‍රේ වගේ දේවල් තියෙනවා නේද? ඒකේ අර්ථය මොකද්ද කියන එකයි අපි හොයාගන්න ඕන. මේ වචන මේකෙන් මොකක් සඳහාද මොකද්ද කරන්න කියලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න තමයි එතකොට ඒව හොයන්න ඕන. නැතුව මේකේ තේරුම මේකයි කියලා පාඩම් කරගන්න නම් නෙවෙයි. එහෙම වුණත් තවත් දැනුමක් ගොඩ ගන්නවා විතරයි. මේ අර්ථය කියපු එක තේරෙන්නේ නැත්නම් අන්න ඒක ප්‍රශ්න කරනවා. නැත්නම් මේක වෙනස් විදිහකට තේරෙනවා නම් එහෙම ප්‍රශ්න කරලා ඒවා කතා කළාට කමන්නේ නැහැ. එතකොට ඒක ධර්ම සාකච්ඡාව වෙනවා. මකර වාද කරන්න තර්කෙන් දිනන්න නෙවෙයි මේක තේරුම් ගන්න. ඒතර පිටන ඔපිනියන් පැත්තක් තියෙනවා නේද? ඒ පැත්තත් බලන්න පුළුවන්. තව කෙනෙක් තව අදහස් කිව්වා කියලා ඒක එක්ක ගැටෙන්න නෙවෙයි මං කියන එකමයි මං දන්න එකමයි හරි කියන ඇත්තට වඩා අනිත් එක්කෙනා එහෙම කියන්නේ ඇයි කියලා පොඩ්ඩක් හිතලා බලන්න ඕන. ඒතර ඒකේ අඩුවක් තියනවා නම් එතකොට ඒ අඩුව කියා දෙන්න පුළුවන්. නැත්නම් අපි වැරද්දක් නැහැ ඉතින් අපි හදා ගන්න ඕන.
මේ කොගලගේ මහත්තයා මේ පොඩි දෙයක්
කියන්න සංජය.
මෙහෙමයි දැන් අර අපි ඉස්සෙල්ලා කතා කරපු එකේ මෙහෙම දෙයක් දකිනවා. දැන් බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා තියෙනවානේ පාලි. අද ඔය ධර්මය මම හිතන්නේ හරියට වැටහෙන්නේ නැති හේතුවක් තමයි ඔය ඒ පාලියෙන් දේශනා කළ තියෙන එකට එක එක වෙන අර්ථකථන දීලා තියෙනවා. එතකොට ඒක නිසා මම හිතනවා මේ ගොඩක් ප්‍රශ්න තියෙනවා කියලා. දැන් ඔය ආහාර ගැන කතා කරනකොට ඉස්සෙල්ලා මේ මහත්තුරු ආපු ප්‍රශ්න ටිකෙන් යම් යම් මට්ටමට එක එක විදිහට කියනවා කියන එකෙන් ටිකක් එක එක්සැම්පල් එකක් හැටියට ගන්න පුළුවන්. මොකද කාබලින් කහාරේ කියන එකට සාමාන්‍යයෙන් කියනවා ඒ බත් කනේ ලූලුවක් ඒ වගේ කියලා. ඒ වගේම තව ටිකක් එක ගිහිල්ලා බැලුවාම ඒක ඒකත් හරි ඒ වුණාට ඒක ඇත්තට ඊට වැඩි මොකක් දීප් මීනින්ග් එකක් තියෙනවා. දැන් මම එක්ස්ප්ලেইন කරා වගේ. ඉතින් ඒක නිසා හරි වැදගත් මං හිතන්නේ. තර්ක කිවීම කෙසේ වෙතත් හරියට මේ මොකද්ද මේ සූත්‍ර දේශනාවලින් සහ මේ අභිධර්මයේ මොනවද මේක හරියට කියලා තියෙන්නේ කියලා කියන එක ඉස්සෙල්ලා ඒ පාලියෙම ගිහිල්ලා තමුන් හොයාගන්න ඕනේ. හොයාගත්තන් පස්සේ අර සිංහල ට්‍රාන්ස්ලේෂන් වලින් සහ වෙන භාෂා වලින් ට්‍රාන්ස්ලේට් කරලා තිනේවන් පටලෝ ගන්න නැතුව සමුන් භාවනා කළා. ඒ ගන්න ඥානයයි අර ඒ පාලියෙන් කියන එකයි විතර එක සමුන්ගේ හිතට නැගෙන ප්‍රශ්න සමුන් විසින්ම බැලුවාම හුඟක් වෙලාවට ඒක තේින්න ගන්නවා. මගේ නම් ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක එහෙම. ඊළඟට ආහාරය ගැන කීපකට පොඩි සම්බන්ධයක් කියන්නම්. මේ මෙහෙමයි ආහාරය කියන එක ඇවිල්ලා පටිච්චසමුප්පාද ධර්මය සම්බන්ධව කතා කරනකොට පටිච්චසමුප්පාද ධර්මයට උදව් වෙන උපකාරක ධර්ම කීපයක් ඇතුළත ආහාර ඕග යෝග කියලා එහෙම විස්තරයක් තියෙනවා. එතෙන්දී වාසි වගේ ආහාරය කියලා කියන්නේ මෙහෙම ගෙනෙනවා කියන මීනින් එක තමයි ඕග යෝග කියලා තව දෙකක් තියෙනවා. එතකොට උතන පටිච්චසමුප්පාද ධර්මයේ එතකොට ඊට පස්සේ ඩිෆයින් කරනවා කබලින් කහරි කියලා කියන්නේ සුද්ධාස්තකී කියලා. එතකොට පටිච්චසමුප්පාද ධර්මය පත්‍ය කියන ධර්මය සමුන්ත නිවන අවබෝධ වෙනකල් ඒ කියන්නේ විරෝධය වෙනකල් ඒක මේ පටිච්චසමුප්පාද ධර්මයේ වැඩ කරනවා. ඒක කියලා නැහැ කොහෙවත් මම නම් දැකලා නැහැ ඒක බ්‍රහ්ම ලෝකෙදි වැඩ කරන්නේ නැහැ තවත් තැනකදී එහෙම වැඩ කරන්නේ නැහැ කියලා මේ මුළු ප්‍රොසෙස් එකම වැඩ කරන බව තමයි කියන්නේ.
පටිච්ච සමුප්පාදය වැඩ කරන්න කතාවක් කිව්වේ නෑ. තුම්බුනියම පටිච්ච සමුප්පන්න.
පටිච්ච සමුප්පාදයට උදව් වෙන ධර්මතා තුනක් තමයි ආහාර රෝග යෝග කියන්නේ. ඒක නැතුව පටිච්ච සමුප්පාදය වැඩ කරන්නේ නෑ.
ආහාර ජාති හතරක් තියෙනවනේ. ඒකේ දැන් ආ කිව්වා වගේ දැන් සුද්දාෂ්ටකය කියන ආහාර පිහිටන්නේ සුද්දාෂ්ටකේ පටවියාපෝ තේජෝ වායෝ මට්ටම. පිලිගන්න මට්ටමේ කෙලස් යෙදෙන මට්ටම තමයි මේ කාම භූමිය වෙන්නේ. ඒවා එළියේ තියෙනවා කියන මට්ටමක්. එතකොට ඒක යම්කිසි කෙලස් මට්ටමක්. එතකොට ඒ කෙලස් කැඩෙනකොට ඊට වඩා වෙනස් මට්ටමකින් තමයි ආහාර යෙදෙන්නේ. එතකොට අර කාම භූමිය මට්ටම නෙවෙයි එතකොට. එතකොට අපිට දැන් කතා කරන මට්ටමේ රූප වලින් නෙමෙයි එතකොට ආහාර කතා කරන්නේ. ඒත් ආහාර නැතුව නෙවෙයි. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදේ හැමම තියෙනා තුම් භූමියෙන්. පටිච්ච සමුප්පන්න බව, කෙලෙස් බව, අවිද්‍යාව, අවිද්‍යා සත්‍ය සංඛාර මේ අසකස් කරනවා කියන එක. හැබැයි ඒ කතා කරන මට්ටම් වෙනස් වෙනවා. දැන් අපි මේ කතා කරන අර ආහාර මට්ටම නෙමෙයි එතකොට. ඒක සමහරු විස්තර කරනවා දැන් ඔය කබලින්ක ආහාර නෙමෙයි තියෙන්නේ විපස්ස මනෝ සංචේතන විඥාන කියලා. තව සමහරු වෙනස් විදියට කියන ඒලාවලුත් තියෙනවා. ඒ කොහොම කිව්වත් දැන් අර කියපු එක හරිය අර්ථේ එන්න වැටහෙන්නේ මේවා හොයලා බලන්න ඕන ප්‍රායෝගිකව යෙදෙන්න ඕන. ඒකෙත් ඒ වැටහෙන මට්ටමුත් එකක් මතක තියා ගන්න ඕන. ඒ ප්‍රඥා මට්ටම් අනුව වැටහෙන ස්වභාවය වෙනස්කුත් තියෙනවා. අපි කියලා හිතන්න හොඳ නැහැ මේ දැන් දන්න එක හරිනයි කියලා. මොකද ඒක රහත් වෙනකම්ම අවබෝධි ටික ටික වෙනස් වෙන්න පුළුවන්. කර සෝවාන් කෙනා දකින විදිහයි සකෘදාගාමි කෙනා දකින විදිහයි වෙනස්. ඊටත් වඩා වෙනස් ඊළඟ කෙනා ඊළඟට රහතන් වහන්සේ ඒ වර මූලපරියාය සූත්‍රයේ එහෙම පෙන්නන්නේ ඔය මඤ්ඤණා කිරීම් ස්වභාව ටික එනවා. එතකොට අපිට දැනට හරියි කියලා මේ හිතන එක සමහර විට අපේ කෙලෙස් මට්ටමට වෙන්න පුළුවන්. ඒකට තව ටිකක් ප්‍රඥාව වැඩෙනකොට ඊට වඩා වෙනස් පැත්තක් වෙයි. ධර්මෝලික ධර්මයට ගලපුවාම දැන් අපේ කාම ලෝකයේ කෙලෙස් මට්ටම් යෙදෙන තාක්කල් ඉතින් ඒ මට්ටමෙන් කතා කරන්න වෙනවා, පේනවා. හැබැයි ඒක ඉක්මවා ගියොත් දැන් අර ආහාර කියලා කතා කරන ස්වභාවයේ ඊට වඩා වෙනස් ස්වභාවයකින් කතා කරනවා වෙන්න පුළුවන්. සුද්දස්තකේට අහු වෙන මට්ටම සුද්දස්තකේ පිහිටන කෙලෙස් දෙන තාක්කල්. එතකොට ඒ භූමියේදී ඒවා පිළිගන්න මට්ටමේ කෙලෙස් දෙන භූමියේදී එතකොට ඒ මට්ටමේ ආහාර තමයි කතා කරන්න වෙන්නේ. රූපවලට අහු වෙලා. හැබැයි ඒ සුද්දස්තක නොපිහිටන මට්ටමක කෙලෙස් දෙන්න පුළුවන්. එතකොට ඉතින් ඊට වඩා ආහාර ගැන කතා කරන එක ඊට වඩා වෙනස් වෙයි. හැබැයි එතනත් මේ පටිච්ච සමුප්පාදේ නැතුව නෙවෙයි, චතුරාර්ය සත්‍ය නැතුව නෙවෙයි. ඒකයේ දෙන මට්ටම් වෙනස්. ඒතර විද්‍යාව හැමම තියෙනවා. හැබැයි අර මුලා වෙන මට්ටම් වල වෙනසකුත් තියෙනවා. මේ දෙයගේ ස්වභාවයක් කියලා තමයි මම හිතන්නේ.
මට මේ වෙලාවේ මතක් වුණා අර එක තැනක මං අහලා තියෙනවා මට හරියට මතක නැහැ තැන නම් මේ ආබස්සර බ්‍රහ්මයෝ ප්‍රීතියම ආහාර කොටගෙන ජීවත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ මං හිතන්නේ කොහෙද යාර එක තැනක කියලා තියෙනවා වගේ මට මතකයි. ඒකට ආහාර වෙලා තියෙන ප්‍රීතිය විතරයි එතන. නේද? තේරුම් ගන්න.
ඒක එක ජීවින් මට්ටමක් තියෙනවා අර දැන් කෝද භක්ෂක කොටසක් ගැන කතා වෙනවනේ. අසුර ප්‍රති යක්ෂ මගේ සමහර කොටසක් ඒක. ඒතර ඒගොල්ලෝ අනුභව කරන්නේ ක්‍රෝධය තරහ. තරහ යනකොට ඒගොල්ලන්ගේ ශරීර ලොකු වෙනවා. මෛත්‍රිය වෙනකොට පොඩිලා යනවා. දේවයි ප්‍රපියර ආහාර කියන තේරුම මේ මොනවද ගිනෙන ස්වභාවය කියන මට්ටමින් තමයි ගන්න තියෙන්නේ. තේ මට්ටමේදී අපිට මේ කැල් අල්ලන්න පුළුවන් ඝන ස්වභාවයක් නෙවෙයි එතකොට කතා කරන්නේ. ඒක තමයි මම කිව්වේ. එතනත් ආහාර නැතුව නෙවෙයි. හැබැයි අපි මේ කතා කරන මට්ටම වෙනස් වෙන්න පුළුවන් ඒ ස්වභාවයන් වලදී. අමාරි ධර්මයේ මූලිකව තියෙන අර සතර ආහාර ගැන නම් දැනගන්න එක හොඳයි. කබලින්ක ආහාර, ප්‍රස ආහාර, මනෝ සංචේතන, විඥාන ආහාර. කියන මේ හතර ආකාරයෙන්ම තේරුම් ගන්න ඕනේ. මේ හැම එකෙන්ම මනෝ හරි ගෙන එනවා, සකස් කරනවා, ලෝකයක් හදනවා. ඒතර ඒ ආහාර නොදුන්නොත් තමයි ලෝකෙන් එතර වෙන්න පුළුවන් වෙන්නේ. නොදුන්නොත් කියන්නේ ඒවත් තේරුම් ගන්න වෙනවා ප්‍රඥාවෙන්. එතන අවිද්‍යාව යෙදෙන හැටි බලලා අවිද්‍යාව යෙදුනේ නැත්නම් මොකද්ද? සත්‍ය කියන එක. පටිච්ච සමුප්පන්න බව. ඒක මං හිතන්නේ ඉතින් එක එක්කෙනා මේ වඩන ඒ මට්ටමේ ප්‍රඥා මට්ටම අනුව මේ දකින ස්වභාවයන් එනස් සිය කියන්නේ තම තමන්ගේ විදර්ශනා කරන මට්ටමකදී ඔය පේන මට්ටම් වෙනස් වෙන්න පුළුවන්. ඒත් අපි මේකද හරි කියනකට වඩා තමන් ඉන්න කෙලස් මට්ටම තේරුම් අරගෙන මේක කැඩෙන්න මොකද්ද කරන්න ඕන කියන එක නුවණින් තේරුම් ගන්න එක තමයි වැදගත් වෙන්නේ තමන්ගේ මාර්ගයේ වඩන්න. ගොඩේ මට්ටම් දෙකකින් දකින කොට එක මේ දෙකෙනෙකුට තේරෙන්නේ තව කෙනෙක් කියන මට්ටම. ඒකේ තේරුම් ගන්න තියෙන්නේ එතනතර අපි අපේ තියෙන කෙලස් මට්ටම මෙන්න මේ මට්ටමේව තමයි අපිට ඉතින්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් එතකොට ඒක කැදෙන්න මොකද කරන්න ඕන කියන පැත්ත අඳුරගත්තොත් මං හිතනවා ප්‍රයෝජන වෙයි කියලා. දෙහිඳ තමයි මං කියේ. දැන් අපේ කාම ලෝකයේ මට්ටමේ කෙලෙස් කියන්නේ අපි හොඳටම දන්නවනේ මේ ඉන්ද්‍රියවලට අහුවෙන බාහිර දේවල් තියෙනවා. කියන ඔය කෙලෙස් මට්ටම තමන්ගේ තියෙනවා නම් ඒ කියන්නේ අපි බාහිර රූප තිල් ගැනෙන මට්ටමක් තියෙනවා නම් එයාට තව කායනුපස්සනාව වඩන්න තියෙනවා. ඒකේ බුදුහාමුදුරුවෝ පෙන්නපු පැත්ත සතිපට්ඨානි කියලා තියෙන්නේ. අජ්ජත් රූපයක් හරි බහිද්ද රූපයක් හරි තියෙනවා නම් මොකද කරන්න කියලා තියෙන්නේ? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතෙන්දි වං පෙන්නන්නේ මේ සමුදය දෙකීම අපිට ලෝකෙට අයිති විදිහටත් සමුදය හොයන්න පුළුවන්, ලෝකෙන් එතර වෙන විදිහටත් සමුදය හොයන්න පුළුවන්. එතකොට අපි දක්ෂ වෙන්න ඕන ලෝකෙන් එතර වෙන විදිහේ සමුදය මොකද්ද? يعني Taman තුලින් ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි දකින්නේ කොහොමද කියන පැත්තේ තමයි ලෝකෙන් එතර වෙන ස්වභාවයෙන්. අපි බාහිරෙන් හොයන්න යන තාක් කල් ඔය සමුදයයි නිරෝධය එක හම්බ වෙන්නේ නැහැ. ඒක කෙලින්ම බුද්ධ දේශනාවට අනුව රෝහිතස්ස සූත්‍රය වගේ. මේකේ තව අදහස් තියෙනවද?
මම පැහැදිලි වුණා රවි දෙන්නට තමයි.
ඒක තේරුම් ගන්න ඕනේ අර අපේ එකිනෙකනාගේ තියෙන කෙලෙස් මට්ටම අනුව ආහාර කියන එක අපි ඒ විදිහට තමයි තේරුම් ගන්න තියෙන්නේ කියලා තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. තේරුවන් සරණ.
එතනත් මං හොයන විදිහ නම් මං ඔය ආහාර කියන වචනය අල්ලගෙන යන්නේ. ඒකවත් වචනෙට තේරුව දාන්න ගිය ගමන් ඔන්න ඉතින් දැන් තර්ක කරන්න පුළුවන්. ඉතින් මං ඔය හුඟක් මං හොයන විදිහ තමයි වචනේ මොකක් හරි නෙමෙයි දැන් මේකේ අර්ථය අපිට දැන් අර මොකක් හරි ගෙන එන අර්ථෙන්. එතකොට කාම ලෝකයක් ගෙන එනවා නම් ඒක වෙන්නේ කොහොමද? ඒ ටික කැඩුනොත් ඉතින් අනිත් පැත්තට රූප ලෝකේ පැත්තත් බලන්න පුළුවන්. නැත්නම් ඔය හතරම එකට බලන්නත් ඉතින් පටිච්ච සමුප්පන්න බව දැක්කොත් මේ ආයතන පැත්තෙන් බලනකොට මං හිතන්නේ හුඟක් පැහැදිලි. දැන් රූපය පිරිසිඳ දැකීම තුල ඉති රූපං ඉති රූප සමදේ ඉති රූපස්ස සංගමෝ. ඔක ආයතන පැත්තෙන් බලනකොට දැන් අන්න එහෙම බලනකොට තමයි අපිට මේ කායනුපස්සනාවේ එන කමතහන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන් ආනාපාන සතිය. අපි ගොඩාක් වඩන භාවනාව හින්දා ආනාපාන සතියේ ආනාපාන සති සූත්‍රයට අනුව ඒවා බලන්න වෙනවා. දැන් අර කලින් කතා නොකරපු ටිකක් තමයි මම කතා කළේ. එකක් දීගං ආස්සසන්තෝ අස්සං ආස්සසන්තෝ ඒවයි එන්නේ. අස්ස සාමීති පජානාති පස්ස සාමීති පජානාති. ඒතේ දැනගන්නවා අස්ස සාමීති පස්ස සාමීති කියන්නේ වර්තමානයේ සිද්ධියක්. ඊළඟට පජානාති එකේ ඒ වුණාට සික්කති එකේ දෙන්නේ අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. ඒතේ ඉස්ස කියන කැලල පාලියේ යෙදෙන්නේ අනාගත කාලෙට. ඒතේයි මේ හික්මීම අනාගත කාලෙට දෙන්නේ. අස්ස සාමීති කියන්නේ වර්තමානයේ අස්ස සිස්සාමීති කියන්නේ අනාගතේ. ඒතර මේ බුද්ධ ශාසනයේ හික්මීම එන්නේ ඒ ධමත අනුව සම්මා දිට්ඨිය අනුව ආනාපාන සතිය වැඩුවොත්. ඒතර සික්කටි කැල්ල හික්මෙන්න තියෙන්නේ ධමත අනුව. පජානාති එකේදී මුලින් සාමාන්‍ය කෙනා දැනගන්න විදිය ඒක අනේ තීර්ථක කෙනෙක් වෙන්න පුළුවන් මොකක් හරි එළියේ තියෙන දේක් දැනගන්න. දිග හුස්මද කෙටි හුස්මද ආස්වාසිද ප්‍රාස්වාසිද දැන් එතනින් එහාට යනකොට කායනුපස්සනාවේ අර සමුදය වය කියන පැත්ත යෙදෙන්න වෙනවා. සතිපට්ඨානේ කායනුපස්සනාව භාවනාව කියන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එනයි දිග හුස්මක් හරි කෙටි හුස්මක් හරි තියනවා නම් ඊළඟට ඒවයි සමුදය බලන්නත් වෙනවා. ඒකත් කායනුපස්සනාවේ පොදුවේ රූපයක් අජ්ජත් රූප හරි බයිත් රූප හරි තියනවා නම් ඒවයි අමුදය බලන්න වෙනවා. කොය බලන්න වෙනවා.
අය මේ මම මැද්ද සුට්ට මැද්දට පහින්නද උදන මේ මේවා අර ධම්මවිහාරි ස්වාමීන් වහන්සේගේ බණකදී මම මේ ළඟදී ඇහුවා ස්වාමීන් වහන්සේ ඔය පජානාති කියන එක ජානාති පජානාති නප්පජානාති කියලා ඔය සූත්‍ර තුනකින් අරගෙන පෙන්නුවා. ඒ සූත්‍ර වල නම් මතක නැහැ. ඒ පජානාති කියන්නේ දැනගන්නවා. පජානාති කියන්නේ විශේෂයෙන් දැනගන්නවා කියලා තමයි ඔය සිංහල පරිවර්තන තියෙන්නේ. ස්වාමීන් වහන්සේ එතනදී කිව්වේ ඔය අපි ඔය අස්ස සාමීති පජානාති කියන තැනත් අර කාය සංඛාරයක් හැටියට එතන සංඛාරයක් බව දැනගනිමින් හුස්ම ගන්නවා ගන්න ඕනේ. ඒක දැනගන්න ඕනේ. නිතුව නිකම්ම හුස්ම ගන්නවා බව විතරක් දැන ගැනීම නෙමේ මෙතන බුදුරජාන් වහන්සේ කියලා තියෙන්නේ කියලා තමයි මේ ස්වාමීන් වහන්සේ කිව්වේ. තෙරුවන් සරණයි.
ඔව් එහෙම වෙන්න පුළුවන්. ඉතින් හැබැයි මට නම් ප්‍රශ්නේ එන්නේ දැන් භාවනාව පටන් ගන්නකොටම ඒක කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ වර්තමානෙම හුස්ම කියන එක දැන් ඒකේ දීගං වාස සන්තෝ කියන වචනේ තේදෙනවා. කියන්නේ දීග දීර්ඝ ආස්වාසයක් ගන්න විට දීගං අස්සසාමීති ප්‍රජානාති. දීර්ඝ ආස්වාස කරනවායි දැනගන්නවා වගේ තමයි ඒ සරල තේරුම එන්නේ. එතකොට එතන දැන් දැනගැනීමක් මිසක් විදර්ශනය කිරීමක් තියනවාද කියන එක ඉතින් ඒක හොයලා බලන්න වෙනවා. මොකද මට නම් එතන පේන්නේ නැහැ ඒකේ සමුදය වය බැලීමක් තියෙනවයි කියලා. ලෝකෙට අයිති පැත්තෙන් තියෙන්න පුළුවන්. මේ හුස්ම ඇති වෙනා නැති වෙනා තියෙන හුස්ම හරියට ටික හුස්ම තිබුණා ඊට පස්සේ ආස්වාස තිබුණා ආස්වාස නැතිලා ප්‍රාස්වාසය ආවා. ප්‍රාස්වාසය නැතිලා ආස්වාසය ආවා. ඒක අර ලෝකෙට අයිති පැත්තක්. එතකොට ඒකේ සමුදයක් දැක්කොත් දකින්නේ තාම ලෝකෙට අයිති පැත්තෙන්. Taman තුලින් නෙවෙයි. බාහිරින්. අර Taman තුලින් දකින්න නම් ඔය හුස්ම තියෙන බව දැනගත්තේ කොහොමද කියලා ආයතන පැත්තෙන් බලන්න වෙනවා. තෙන්දි අපිට ආයතන වෙන් කළොත් කාය ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනෙන් දැනීම දෙනවා. දැනීම කියන්නේ හුස්ම නෙමෙයි. දැනීම හුස්මක් බවට පත් කරන්නේ මන ආයතනෙන් හිතන්න ගිහිල්ලා. දැන් ඔන්න ඔය ටික බලන්න වෙන්නේ හුස්ම තියනවා කියලා දැනගත්තට පස්සේ. කියන්නේ අපි හුස්ම කයක් තියනවා දිග හෝ කෙටි ආශ්වාසයක් හරි ප්‍රාශ්වාසයක් හරි තියෙනවා කියලා දැනගත්තාම ඒකේ සමුදය බලන්න වෙන්නේ. එතකොට ඒ සමුදය දකිනකොට ආයතන මුලාවක් නිසා මෙහෙම පැනෙවුවා කියලා දැක්කොත් ඒ මුලාව නැත්තම් පැනවෙන්නේ නැහැ. ඒක එතකොට පටිච්ච සමුප්පන්න බවත් දකිනවා. එතකොට ඒ තුල තමයි සංසිඳීමක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපි ඉස්සෙල්ලම මේ පජානාති මට්ටමේදීම මේ මට්ටම දකින්නේ කොහොමද කියලා මට නම් ඉච්චර පැහැදිලි නැහැ. පැහැදිලි කරන්න පුළුවන්ද?
ඔව් මට තේරුනේ රවි මෙහෙමයි. දැන් අපි දිගට හුස්මක් ගන්නවා කියනකොට ස්වාමීන් වහන්සේ ඉතර කිව්වේ මේ මට තේරුණ විදිහට මෙහෙමයි. දැන් අපි දිගට හුස්මක් ගන්නවා කියන එකට දිගට උඩට ගන්නකොට ගන්නවා කියලා ගොඩාක් ගන්න ගොඩ දැනීම් ගොඩාක් අපි එකට එකතු කරලා තමයි උඩට ගන්නවා කියලා සංකාරය හදාගත්තේ. අපි හිතෙන් අපිම තමයි මේ දිගට ගන්නවා කියන එක හදාගෙන තියෙන්නේ අර පුංචි කෑලි ගොඩාක් එකතු කරගෙන. ඔන්න ඔතන ඒ බව දැනගනිමින් හුස්ම ගන්නවා කියන එක තමයි එතන පජානාති කියන්නේ කියලා මට නිකන් බණ අහන වෙලාවේ තේරුනේ. එතනත් එතකොට අපි විපස්සනාවක් කරනවා. ඒ කියන්නේ අපි තමයි මේක දිගට එකතු කර දිගට කියලා දාගන්නේ කියන එක අපේ හිතින්මයි එන්නේ කියන ගතිය එතන චුට්ටක් දැනෙනවා කියලා තමයි මට තේරෙන්නේ. තේරුවා සර්. මං කීපේ තේරුණාද දැන්? ඒ කියන්නේ කාලය කියන එකත් අපි දාගත්තු දෙයක් නේ. එතකොට අපි කාලයෙන් තමයි දිග කරගෙන තියෙන්නේ නේද? සිරුවන් සර්ණයි.
ඔව් ඒ අදහසත් හොඳයි. ඒවා දෙන්නන්න හදන්නේ මට හිතෙන්නේ අර දැන් දිග කියන එකයි කෙටි කියන එකයි හැදුවේ කොහමද? හුස්ම කියන කතාව පැත්තක තියලා දැන් දිග බව දැනගත්තේ ගොඩක් වෙලා තිබුණා හින්දා. කෙටි බව දැනගත්තේ ටිකක් වෙලා හින්දා. එතකොට ඒ දිග කෙටි කතාවක් හදලා තියෙන්නේ කාලයට අහු වෙලා එක පැත්ත. ගොඩක් වෙලා මේ ස්වභාවය. ඒකේ අනිත් එක තමයි ආශ්වාසය කියන එක හැදුනේ කොහොමද? ඉහළ යන බව දැනගත්තේ කොහොමද? ඊළඟට ආශ්වාසයක් බව දැනගත්තේ කොහොමද? පහළ යන බවක් හැදුනේ කොහොමද? දැන් එතෙන්දී ටිකක් බැලුවොත් එක ක්ෂණයක දැනීම ගත්තොත් කාය ආයතනෙන් දෙන දැනීම් ස්වභාවය බැලුවොත් එක එක මොහොතක් ගත්තොත් එහෙම ඒක ඉහළ යනවාද පහළ යනවාද කතාවක් අපිට දාගන්න බැරි වෙනවා. ඒතරට මේ මොහොතවල් කීපයක් එකතු කළොත් තමයි ඒක කම්පයා කරලා තමයි ඔන්න දැන් මේ ඉහළ යන දැනීම. නැත්නම් පහළ යන දැනීමක් කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඒක මොහොතක දැනීමක් ගත්තොත් එහෙම ඒක ආශ්වාසය කරන්නත් බෑ ප්‍රාශ්වාසය කියලා කියන්නත් බෑ. දැනීමක් විතරයි. ඒ දැනීම් ගොඩක් එකතු කරගත්තොත් ඉස්සලා ආශ්වාසය හරි ප්‍රාශ්වාසය හරි හදනවා. ඒක ඊළඟට දිග හෝ කෙටි හෝ කියන්න අපිට තනි ආශ්වාසකනුත් බෑ. තනි ප්‍රාශ්වාසකනුත් බෑ. ඒ වගේ ආශ්වාස කීපයක් එතකොට සංසන්දනය කරලා බලන්න වෙනවා. දැන් පළවෙනි දේ තමයි හුස්ම හදන්න ආශ්වාසය හදන්න හරි ප්‍රාශ්වාසය හදන්න හරි දැනීම් ගොඩාවක් එකතු කරගන්න වෙනවා තනි දැනීමකින් බෑ. ඊළඟට ආශ්වාසයේ දිගද කොටද කියලා කියන්නම් තව ආශ්වාසයක් හරි ප්‍රාශ්වාසයක් හරි එක්ක එහෙම හදපේව ටිකක් සංසන්දනය කරලා බලන්නත් වෙනවා. එතකොට ඒවයි අර ලෝකෙට අහුවෙන ඒවා ගොඩාක් ඔතන තියෙනවා. ඒකයි මේ මූලික මට්ටමේදී අපිට මේ ওই ධර්මතාව දකින්න නෙමෙයි රූපය මොකද්ද කියලා දැනගන්නයි පජානාති කියන එක මම දකින්නේ. ඒකයි වර්තමානයේ පජානාති. ඊට පස්සේ එන්නේ හික්මීම. හික්මීම එන්නේ අර සමුදේවය දැකීම තුළ. පජානාති තුල ඒක වර්තමානෙම පජානාති හින්දා එතන හික්මෙන්න එහෙම නැත්නම් ධර්මතාවයක් දකින්න වෙලාවක් නැහැ. එතන ඒ නිසාමයි අර අස්ස සාමීති අස්ස සිස්සාමීති දෙකේ වෙනසක් තෙන්නේ. දැන් පජානාති දැන ගැනීම වර්තමානෙමයි. හැබැයි හික්මීම එන්නේ අනාගතේට. රස්සසිස්සාමීති ප්‍රසසිස්සාමීති කියන අනාගත කාලෙට. හැබැයි ඕක දැන් මෙහෙමයි. දැන් ඒ හික්මීම ඇවිල්ලා ආපහු ඒ ප්‍රඥාව වැඩිමත් එක්ක ආයි අපි හුස්ම දිහා බලනකොට අර මුලින්ම පටන් ගන්න කෙනා හුස්ම දිහා බලුවට වඩා වෙනස්. ඒකනම් ඒක ඒක ප්‍රඥා මට්ටම් වලදීත් මේක වෙනස් වෙනස්ව පේනවා කියලා. දැන් එතකොට ආයේ මුල ඉඳන් අර ලෝකෙට අහු වෙලා මෙහෙම මෙහෙම පිළිවෙලට යන්න ඕන කියලා ගන්නෑ. අර වැඩුණු ප්‍රඥාවෙන් එතන පෙයි ඔය දිග කියලා පැනෙව්වෙත් මෙන්න මේ වගේ සිද්ධියකින් ආස්වාසය කියලා පැනෙව්වෙත් මෙන්න මේ වගේ සිද්ධියකින් ඔයි ඊට වඩා ගැඹුරු ගැඹුරු ධර්මතා දකින්න පුළුවන්. එතකොට ඕක දැන් සමහර විට මේ ඒ මත්තම් වෙනකොට හැබැයි දැන් සතර සතිපට්ඨානෙ මුලින් ආනාපාන සතිය වඩන්නේ සතර සතිපට්ඨානෙ සඳහා. ඊළඟට සතර සතිපට්ඨානෙ වඩන බුද්ධංග සඳහා. එතකොට ඒ සති සම්බුද්ධංගයයි ධම්මවිචය බුද්ධංගයයි එනකොට කායනුපස්සනාවෙම ඒවා වඩන්න පුළුවන්කම තියෙනවා ඒ ආනාපාන සති සූත්‍රයට අනුව. මට්ටමේදී කතා කරන එක ඔය මූලික පටන් ගන්න මට්ටමේදී ගොස්ම කෙටි හුස්ම කියපු එකයි අර ධම්ම විජය මට්ටමේදී දන්නවනේ ඒකේ ධර්මතා දකිමින් ඉන්න මට්ටමක්. ඒක සමහර විට අර සමුදේවය එකට දකින මට්ටම වගේ එන්නේ. ඒත් ඒ මට්ටමේදී ඔය ගැන කතා කරන්න යනකොට ඊට වඩා වෙනස් පැත්තකින් බලන්න ඉන්නේ. ඒත් ඒ බලා ඉඳීම තුළම ධර්මතා දකිනවා. මුලින් පටන් ගැනීමදී අපිට ඉස්සෙල්ල ලෝකෙට අහුවෙලා පස්සේ ධර්මතා ටික පෙන්නලා දෙන්න වෙනවා. රූපයක් තියෙනවා නම් ඒ රූපේ සමුදේවය පෙන්නලා දෙන්න වෙනවා. ඒක තේරුම් ගත්තට පස්සේ රූපය හදෙන්නේ නැතුවම ඒ දිහා බලා ඉන්න පුළුවන් සිහිනවනත් හිතනකොට. කැතින් ඒ මට්ටමට ඒ අවබෝධය ඇවිල්ලා තිබුණොත් එතකොට නුවණ වැඩිලා තිබුණොත් බලා ඉඳීමම ඇති. අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. එතකොට ඒ තියෙන ධර්මතා දකිනවා. ඒක එකපාර නිකම්ම බලා හිටියට වෙන්නේ මේ ධර්මතා දන්න දකින්න කියනයි ඥානම් ප්‍රසං යථාභූතං කෙනාට නැත්නම් සම්මා දිට්ඨිය තියෙන කෙනාට සිහියෙන් බලා ඉඳීම විතරයි තියෙන්නේ. මොකද නොවන ඒ මොහොතේම යෙදෙනවා. ඒකට සිහිය පිටන හැම මොහොතේම සම්පජන්නේ සිහිය පිටනකොටම සම්පජන්නේ යෙදෙනවා. ඒකට ඒකට මේ උත්සාහ කරන්න තියෙන සිහිය පිටන්න විතරයි. හැබැයි මේ මට්ටමට ප්‍රඥාව වැඩෙන්න ඕන. ඒකයි දහමක් අහලා තේරුම් අරන් තියෙන්න ඕන. එතකොට ධර්මතා මෙනෙහි කරනවා නෙමෙයි ධර්මතා දකිනවා. මේ මට්ටමට වැඩුණාත් අර බොජ්ජංග ධර්ම මට්ටම කියලා හිතන්න පුළුවන්. බොජ්ජංග භාවනා කියලා තියෙන බොජ්ජංගයේ පහළ වුණත් ඊළඟට බොජ්ජංග ය භාවිතා බහුලි කතා කරනකොට බොජ්ජංග ධර්ම පරිපූර්ණයට පත් වෙනවා. ඒක ඒ ආනාපාන සති සූත්‍රය මජ්ක්‍ධිමනිකායේ තියෙන එකේ හන්දට පැහැදිලි කරලා තියෙනවා. ඒ කීපයකත් හොඳයි. ඉතින් ප්‍රජානාති මක්කමේදිත් කෙනෙකුට දර්ශනයක් වෙන්නත් ඉඩ තියෙනවා නේද?
ඔතන දැන් මට ඔතන හිතුනේ දැන් අපිට දැන් මොකක් හරි ආයතනයකට මේ කනට ශබ්දයක් ඇහුණාම අපි ඒක සංස්කරණය කරලා සංකාරයක් කරලා ඊට පස්සේ එළිය ලෝකයේ තියෙනවා කියලා බාර ගන්නවනේ. ඒ කියන්නේ අර ශබ්දේ හරි දැනීම හරි අපි ඒක සංකාරයක් කරගන්නවා. දැන් සංස්කරණය කරනවා. දැන් ওই හුස්මෙත් දිගට බලනවා කියන්නේ ඇත්තටම ওই දිගට බලනවටත් වැඩිය උඩට ගන්නවා යටට යනවා කියන දෙක සංස්කාරයක් බව හිතලා ඔතන තේරුම් ගන්න ගියාම මේ නිකන් ඔළුව අප්සෙට් යනවා. මේ ඇත්තටම මේ තේරෙනවා ඒක මොකද්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. මේ උඩට යනවා කියලා යටට යනවා කියලා කොහෙන්ද ආවේ කියලා හිතා ගන්නම බැරි වෙනවා. ඒක මං හිතන්නේ විපස්සනා වෙනවා හැමින් කරනකොට කියලා. තේරුම් ගන්න.
ඒක බැලීම තුළ ඊළඟට උඩට යනවා පහළට යනවා කියන එක පැනවෙන්නේ නැහැ. මේ දැනීමක් දිහා බලා ඉන්නවා විතරයි ඊට පස්සේ. දැන් මොනවද දැනෙනවා? දැනීම දිහා බලා ඉන්න පුළුවන්. මොකද ඉහළ යනවා පහළ යනවා කියලා දෙයක් හදන්නේ නැහැ. මොකද ඒක හැදුවේ හිතෙන් කියලා පේනවා. මේ දැනීමට අයිති නැහැ ඒක. ඒක අපි හිතලා එකතු කරපු දෙයක්. ඒත් මේ ටිකෙන් ටික සතියයි සම්පජඤ්ඤයයි යෙදීම තුල වෙන්නේ අපි දැනීමට අමතරව මනසෙන් එකතු කරන ඒවා ටික ටික එකතු කරන්නේ නැති මට්ටමකට එනවා. නිකන් එතකොට දැන් මේ මොහොතේ දැනීම මනවත දැනෙනවා. දැනෙන ගතියක් විතරයි. ඒ දැනෙන ගතියට රූප එකතු කරන්න යන්නේ නැහැ. ස්වභාව එකතු කරන්න යන්නේ. එකතු කළා නම් එකතු කරලා තියෙන්නේ පෙර ඇසුර. මර ආශ්‍රව කියන ඒවා ගලාගෙන එනවා. ඒ ගලාගෙන එන එක තමයි ඕග කියන්නේ සැඩපහර. එතකොට අපේ සංසාරය අපි පුරුද්දනේ. එක පාරට නවතින්නේ නැහැ. ගලාගෙන එන ගතියක් තියෙනවා. එතකොට මේක භාවිතා බහුලී කතා තුළ තමයි ඔය ඕග තරණය කරන්න පුළුවන්. නැවත නැවත ඒක නොනින් දෙන්නලා දෙන්න වෙනවා.
මම රවි කියපු තැන ඇත්තටම හරි වැදගත්. දැන් හුස්ම අපි කොච්චර කොච්චර හිතට කිව්වත් මේක උඩට ගන්නවා නෙමෙයි යටට ගන්නවා නෙමෙයි කියලා ආයිත් දැන් හුස්ම උඩට යනවා යටට යනවා කියලාමයි එන්න හදන්නේ. ඒක ඒක හරි යුද්ධයක් තියෙන ඇත්තටම.
ඒ නෙවෙයි කියන්න යන්න එපා. අපි උඩට ගන්නවා කිව්වනම් ඒකේ හේතුව මේකයි කියලා පෙන්නන්න. ඒ කියන්නේ උඩට ගන්නවා කිව්වේ මේ ආයතන වෙන් කරගෙන නැහැ එකක්. දැන් කාය ආයතනෙන් දුන්නේ දැනීම. දැනීම කියන එකේ උඩට ගන්නවා පහළට ගන්නවා කියන එකක් නැහැ. දැනීම් කීපයක් එකතු කරලා පෙර ඇසුරෙන් මේ මනසෙන් කිව්වේ ඔබ දැනීම් ගොඩාක් එකතු කරලා ඕකට කියන්නේ උඩට යනවා කියලා. ඒකට මනසෙන් කියපු දෙය නේද අපි මේ එළිය දෙයක් කරලා බාර අරන් තියෙන්නේ. ඒ ඇත්ත පෙන්නලා දෙනවා. නැතුව උඩට ගන්න නැහැ, අරට ගන්න නැහැ, නැත්තම් හුස්මක් නැහැ කියා ඉන්න නෙවෙයි. නැහැ කියන්න ගියොත් එහෙම අර උච්ඡේදවාදයට වැටිලා මේ දහම නෙමෙයි දකින්නේ. මේ පැත්තෙන් දෙන්නනකොට කාය ඇතනෙන් දැනීම, දැනීම තමතරව දාපු ඒවා ඔක්කොම මන ආයතනෙ. ස්පර්ශම කියලා හිතනවා නම් අනිත් පැත්තට දෙන්නන්න ඕක කිව්වේ මනසෙන්නේ. මේ ස්පර්ශයක් දැනුණා විතරනේ, කාය ඇතනෙන් දැනීම විතරනේ දුන්නේ. දැනීම කියන එකේ ඉහළ යන කතාවක් නෑනේ, පහළ යන කතාවක් නෑ. එහෙම කියලා තියෙන්නේ මනසෙන්. ඒතර මන ආයතනෙන් කියපේ ඔක්කොම අපි මේ කල්පනා කරපු ටිකක් විතර නේද තියෙන්න බෑනේ කියන එක මතක් කරලා දෙන්න ඕන. ඒ හේතු එකයි සම්පදේම පෙන්වන්න ඕන කියන්නේ. සමුදය දැක්ම තුළ තමයි නිරෝධය අවබෝධ වෙන්නේ. අවබෝධ වෙනවා කියන්නේ සාක්ෂාත් වෙනවා කියන වචනේද? නැතුව නිරෝධේ බලෙන් දෙන්න බෑ. අපිට කරන්න පුළුවන් දේ තමයි සමුදේ පෙන්වන එක. ඒකයි සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් හේරති. කයක් තියනවා නම් ඒකේ සමුදේ දකින්න. සමුදේ පෙන්වලා දෙන්න. ඇයි මේ කය හටගත්තේ? ඇයි මේ කය හටගත්තේ කියලා මේ ආයතන පැත්තෙන් පෙන්වලා දෙන්නවා. ඒ පෙන්වලා දීන තුල සිද්ධ වෙන දෙයක් තමයි ඊළඟට දැනීමක් දිහා බලා ඉන්න පුළුවන් හුස්මක් පනවන්නේ නැතුව. දැනීමට විතරක් සිහිය තියෙනවා. දැනෙනවා මොනවද? ඒකට දැනෙන තැනක්වත් ඒකේ කියලා යනවද පහළ යනවද කියන ගති ලක්ෂණවත් දිගද කෙටිද කියන කතාවකුත් නැහැ. ඉතින් එක එක මොහොතේ දැනෙනවා දැනෙනවා දැනෙනවා. ඒ වචන කියන්නේ නෙවෙයි මං කිව්වේ, ඒ වගේ නිකන් බලා ඉන්න පුළුවන්. දැනීමටම හිත තියාගෙන ඉන්න පුළුවන්. එතකොට මොකක් පැන වෙන්නේ නැති එක ඒක මේ මේක ඵලයක් මිසක් හුස්ම නැහැ කියන ගියාට ඒක එන්නේ හුස්ම තියනවා නම් තියනවා කිව්වේ ඇයි කියලා අපි පෙන්නලා දෙන්න ඕන. ඒකට පේනවා මේ අවිද්‍යාව මතයි ඕක තැනේ. මේ අවිද්‍යාව මතයි ආයතන මුලාව මතයි ඕක තැනේ කියන එක පෙන්නන්න. එතකොට සමුදය යෙදුනත් ඕක තියනවා. සමුදය නැත්තම් එහෙම සමුදය දැකීම තුලම එනවා. සමුදය තියනකම් විතරයි ඕක තියෙන්නේ. සමුදය නැත්තම් එහෙම උපදින්න බෑ.
හරි, ඔතන පොඩ්ඩක් කියලා දෙනවා. දැන් මෙහෙමයි. දැන් ඔය දැනෙනවා කියන ගතියත් ඒක මන ධම්මයක් බවට පත් වෙනවා. එතකොට ආය අර තමන් හිතින් හිතලා එළියෙන් තියනවා කියන එකද එතන ගන්න වෙන්නේ? තේරුණාද?
ඒ දැනෙන්නේ එළිය කිව්වොත් එහෙම එතකොට ආය ලෝකෙට හුදුලා. ඒ කියන්නේ මේ නහය ළඟ දැනෙනවා කියලා අපි තැනක් පැනවුවොත් එහෙම ආපහු ලෝකෙට හුදුලා. දැනීම කියන එකේ තැනකුත් නැහැ. මුත කියන එකේ කිසිම දෙයකට වෙන සම්බන්ධ කරන්න බෑ. දැනීම විතරයි. දැනීම මුත. හැබැයි එහෙම හොයන්න යන්න නෙවෙයි මේ කියන්නේ. දැන් දැනීම මේට අමතරව මොනවා හරි දැම්මනම් මේක දැම්මේ මෙහෙමයි කියලා අපි හිතලා හිතට පෙන්වලා දෙනවා. ඉහළ යන හුස්මක් කියලා හිතුණා නම් එහෙම හිතුනේ කොහමද? එහෙම දැනගත්තේ කොහමද? ඊට මෙතන තියෙන්නේ ආයතන දෙකයි. කාය ආයතනයි මන ආයතනයි. කාය ආයතනෙට කියන්න බෑ ඉහළ යනවා කියලා. කාය ආයතනෙට පුළුවන් දැනීමක් දෙන්න. දැනීම් ස්වභාවයක් විතරයි. ඒ දැනීම් ස්වභාව එකතු කරලා පරණ අත්දැකීමකුත් දාලා තමයි ඉහළ යනවා කියන කතාව කියන්නේ. ඒකට ඒක මනසෙන් කරපු එක. මනසෙන් කරපු වැඩ කියන්නේ මන ධර්ම මනෝ විඥාන. මනසෙන්ම හදපු දේ මනසෙන්ම දැනගෙන. ඒක ඔය නහයේ හැපෙන ඉහළ යන පහළ යන දෙයක් වෙන්න බෑ. බාහිර දෙයක් වෙන්න බෑ. මනෝමයද. ඒ මනෝමය සිද්ධිය දෙයක් කරගත්ත හින්දා තමයි මේ අපිට ඉහළ යන කතාවක් ඇවිල්ලා තියෙන්නේ. ඔකට මතක් කරලා දෙන්න පුළුවන්. එතකොට තේනවා මනසෙන් හදපු දේ මනස දැනගත්තා කියන තැන සියනවන නැති හින්දානේ අපි ඔය දියස්මක් පනවලා තියෙන්නේ. ඔක දෙන්නලා දීම තුළ එහෙම මුලා නොවුනා නම් ඔහොම දෙයක් පැනෙන්නේ නෑනේ කියන නවන ඒක හැබැයි අනාගතේ එන එක. ඒක බලෙන් දෙන්න බෑ. ඔය හින්දා තමයි මං කිව්වේ දැන් ඔතෙන්ට එකපාරට මේ හුස්මට පනින්න අමාරුයි. අර අනිත් ආයතන භාවනා කරලා තුරුද්දක් ගත්තේ නැත්තම්. ඒකට හුස්ම ගැන මේක තියනවද නැද්ද කියලා හොයනාට කලින් හුස්මට ඇසිය පිටනකොට අනිත් ආයතන වලින් හදන ඒවා ඉස්සෙල්ලා පෙන්වන්න. දැන් ශබ්ද ඇහෙනකොට ඔන්න එළියේ රූප තියනවා කියලා පනවනවා. ඒක පැනවීමක් කියන එක මේ හිතෙන් අදපු දෙන්නේ හිත දැනගෙන තියන්නේ. ඔක එළිය තියෙන විදිහක් නැහැ. එළිය තිබ්බේ පරණ පුරුද්දට මොකට ගමටනේ කියන එක හොඳට පුරුදු කරන්න ඕන. ඊළඟට මේ මොහොතේ කය ශරීරේ මොනවා හරි දැනුණ ගම ඔන්න කකුල රිදෙනවා දැනුණ ගම මොන ආයතනද? කාය ආයතනයි මන ආයතනයි. කාය ආයතනෙන් දෙන්නේ දැනීමයි කරන්නේ. කකුලක් දෙන්න බෑ. නැත්තම් රිදුමක් දෙන්න බෑ. දැනීමයි තරයි දැනේ. දැනෙන ගතිය රිදීමක් බවට පත් කරන්නේ කකුල රිදීමක් බවට පත් කරන්නේ හේරම මනසෙන්. මනසෙන් හදපු ඒවා මනසෙන් හදව මනෝමය දේවල් මන ධර්ම මනෝ විඥාන කියන එක මතක් කරලා දෙන්න ඕන. එතකොට බාහිරේ කකුලක් පනවන්නේ. එතකොට අර රිදීමට තැනක් දාන්න බැරි වෙනවා. තැනක් දාලා තින්නේ අපේ පරණ පුරුද්දට මේ ශරීරයේ මෙතන කියලා. ශරීරය පැනවුවට පස්සේ නේ අපිට තැනක් දාන්න පුළුවන්. දැනීම කියන එකේ ශරීරයක් තිබුණේ නෑනේ. ශරීරය කියන එකත් මේ මනසෙන් හදලා එළියෙන් තියලානේ. අනායතන ඉරදන්නේ. ශරීරයක් නෑ කියනා නෙමේ. ශරීරය හැදුන හැටි අපි දෙන්නනවා. මේ මනසෙන් හදලා නේ එළියෙන් තිබ්බේ. මේ සමුදේ යෙදෙනකන් ඕක තියෙනවා. වත්‍රේ බල්ලෙක් ඉන්නවා වගේ ආයතන මුලාව තියෙනකන් බාහිර දේ තියෙනවා. ඒක පෙන්වීම තුල එතනම තියෙනවා. ඕක නොයදුනා නම් අහම වෙන්න බැහැනේ කියන නවන. ඒක තමයි මේ පටිච්ච සමුප්පාදේ දකින්නයි කියන්නේ. ඒකට පැහැදිලිද?
ඔව් ඒක පැහැදිලි. මේ පැහැදිලි කියවට දන්නවා. ඉතින් කරන්න ගියාම ආයේ
ඒ කරන්න තියෙන්නේ සමුදේ පෙන්නන එක. දැන් රූපයක් තියෙනකොට රූපයක් නැහැ කියන එක නෙවෙයි. රූපයක් තියෙනවා නම් තියෙන්නේ කොහමද? ත්‍රිරූපයි ත්‍රිරූපස් සමුදේ. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වෙන්නනේ සතිපට්ඨානෙ කියන්නේ. රූප නැති කරන්න නෙවෙයි. රූපයක් තියෙනවා නම් සමුදේ පෙන්නන්න. රූපයක් තියෙනවා නම් සමුදේ පෙන්නන්න. ඒක වැඩිම තුල භාවිතා බහුලී කතා වෙනකොට එන අවබෝධය තමයි අර යාව දේව ඥානමත්තායි. අනාගතේ ඥානයක් ඇති වෙයි ඒතකොට. නැතුව අපිට ඥානයක පාර මෙතෙන්ට දාන්න බෑ. මේක 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 යෙදීම තුල එන ඵලයක්. ඒතරට ඒ සඳහා තමයි දැන් අපි දැනගත්තු දහම භාවිතා බහුලී කතා කියන එක තමයි කරන්න තියෙන්නේ. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති එක තමයි සතිපට්ඨාන භාවනා කොටස කියන්නේ. ඉස්සෙල්ලා තියෙන්නේ අඳුරගන්න එක, අජ්ජත්ත කයද්ද බහික කයද්ද. ඒ එතකොට ලෝකෙටයි. ඒකේ සමුදය බැලීම තුල තමයි ප්‍රතිච්ඡ සම්පන්න බව දකින්න අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. තේ හිතන්න එපා මේක මේ මොකුත් නැති කරන්න යනවයි කියලාත් හිතන්න එපා. අපි පෙන්නන්නේ දෙයක් තියනවා නම් ඒ දේ හටගත්තේ කොහමද කියන පැත්ත පෙන්නන්න තියෙනවා. තත් ඉතිරූපං ඉතිරූපස් සමුදය ඉතිරූපස් සත්තංගමෝ කියන්නේ දැන් ගන්න රූපයේ අනිච්ච සංඥාව වඩනවා. ප්‍රධානතර පෙන්නන්නේ ඒ අනිච්ච සංඥාව වඩන්න කියලා. අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද? රූපයයි මොකද්ද? රූපය හටගත්තේ කොහොමද කියලා පෙන්නනවා. ඒතරට ඒ දෙක පෙන්නන්න ඕන Taman තුනේ. ආයතන තුනේ. ඒක තමයි කරන්න පුළුවන් දේ. ඉතුරු ඒවා ඔක වැඩිම තුල එන ප්‍රතිඵල තමයි ඒ අවබෝධ. නෝක මං කිව්වේ දැන් බාහිර දේවල් වලට සද්ද ඇහෙනකොට ටිකක් පහසුවෙන් කරන්න පුළුවන්. ඒක ප්‍රගුණ කරන්න ඕන. ඒකම තමන්ගේ ශරීරය ගැනත් සරින් සරේ බලන්න ඕන. මේ වෙලාවේ මෙහෙම ශරීරේ තියනවා කියලා දැනගත්තේ කොහමද? ඒතරත් මේ දැනීම් ටිකක් විතරයි තියෙන්නේ. දැනීම් ටික කියන්නේ ශරීරයක් නෙවෙයි. ශරීරයක් හදලා තියෙන්නේ මනසෙන්. ඒ දැනීම් ටික ගැන කල්පනා කරන්න ගින්න මෙන්න මේ හැදී කියලා. මම ටිකක් ඇස් දෙක පියාගෙන නිකන් මෙනෙහි කර කර බලන්න මේ මහතේ ශරීරේ තියෙන්නේ කොහමද? ඔහම තියනාගේ දැනගත්තේ කොහමද? එතකොට නෝක අජ්‍යත්ත කයකත් පුරුදු වීම තුල තමයි හුස්ම වගේ එකක ඔක බලන්න පුළුවන් වෙන්නේ. හුස්මේ කෙලින්ම බලන්න බැයි නම් ඒ හුස්මෙන් කරන්නේ අපි සමතේ පැත්ත කරලා මේ කය මේ ශරීරය හැදෙන හැටි බාහිර රූප හැදෙන හැටි ටික ටික පෙන්වන්න පටන් ගන්න. එතකොට ඒවයි කෙලස් පැත්ත අඳුර ගන්නකොට මෙන්න මේ මුලාව නිසායි එහෙම මෙච්චර කල් පනෝලා ඇසුරු කරලා තියෙන්නේ කියන එක දකිනකොට ඒවයි කෙලස් කැඩෙනකොට වෙලාවක් වෙනවා හුස්මත් ඔය වගේ දෙයක් නේ කියලා පේන දවස. නැතු එකක්වත් දැන් එළිය නෑ කියලා කියන්න ගියාට මේ කවබෝධ වෙන්නේ නැහැ. අපි පෙන්නන්නේ තියනවා නම් තියනවා කිව්වේ ඇයි කොහොමද දැනගත්තේ කියන පැත්ත හොඳට මතක් කර කර දෙන්න ඕන. ගතේක බුදුහාමුදුරු පෙන්නලා තියෙනවානේ මේ ආයතන පිරිසිඳ දකින්න කියලා. ආයතන මුලාව දුරු කරගන්න. පැහැදිලි ඉඳලා ටිකක් කරලා බලන්නකො. තව.
ඔව් පැහැදිලි මේ ගොප්ටින් සර්වන් සප්ලයි.
සමහරට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් ප්‍රායෝගිකව කරනකොට දැන් මට කුල්ලංගේ සත්‍යයක් නිසා මම එක බලනවා කනට දෙන්න පුළුවන් සද්ද සංඥාව කී විදිහට බලලා දැන් ඊළඟට මම එළියට යනවා ඒ කුරුල්ලව බලන්න. ඒකත් අතන ඉවර වෙලා දැන් ඇහෙන් දකින්න අවස්ථාවට මම යන අවස්ථාව එතන කය විදර්ශනා කරන්න ඕනේද? මට මේ මම මෙහෙම බලන්න යනවා එළියට එතකොට
කයෙත් එක්ක ගෙනියනකොට ඒ දැනීම ඒ වගේ බලන්න අවශ්‍යද? අවශ්‍යද කියන එක තමන්ගේ වැඩක්. දැන් සිහිය පිහිටන්න පුළුවන් ඕනම අරමුණක. ඕනම අරමුණක් විදර්ශනා අරමුණක් වෙනවා. මේ එතකොට එක තමන් බලන මත්තම අනුව තමයි. ඉතින් දැන් සද්ද ඇහෙනකොට කුරුල්ලෙක් ඉන්නවා කියලා හිතුණාම එතන මොකද්ද උනේ? ඒකේ ආයතන වෙන් කරලා පෙන්නනවා. කණෙන් ශබ්දයක් ඇහුණා. හිතෙන් කුරුල්ලෙක් වහදලා දැනගත්තා. එතන සිහිය නුවණ නැති හින්දා තමයි අපි බාහිරේ කුරුල්ලෙක් පනවලා තියෙන්නේ.
එතන සිහිය නුවණ ටිකක් යෙදිලා දැන් මම මෙතන මන් දැවටීමක් වුණා. දැන් ඔන්න මම යනවා. ආයතන ගැට ගහපු හින්දා මම ඔන්න දැවටීමක් වෙලා යනවා ඇහෙන් දකින්න යනවා කියලා ජනිතකට යන්නේ අතරේ අද දැන් ශරීරයේ මෙහෙම මෙහෙම දැනීම් කිපකුත් එනවා. ඒ process එක කරගෙන එහෙම බලනකොට
බලන්න පුළුවන් නම් හොඳයි. එතකොට දැන් ශරීරයේ දැනීම තියෙනකොට ශරීරෙකුත් පනෝල තියෙනවනේ. එතනත් ආයතන වෙන් කරන්න පුළුවන්. ඒක ශරීරයේ මේ යන ශරීරයක් තියෙනවා කියලා දැනගත්තේ කොහමද? ඒක විදර්ශනේ පුරුදු වුණත් පුළුවන්. එහෙම නැත්තම් කරන්න තියෙන්නේ අර කයේ දැනීම් වලට ඉස්සෙල්ලා අපි අවධානය තියන්නේ සක්මනේදී වගේ. ඒක එක තැන දැනෙන දෙයට සිහිය පිහිටන්න ඕන. ඒ සිහිය පිහිටීම තුළ මේ මොන වැඩේ කළත් ප්‍රශ්නයක් නැහැ. ඕන ඉරියව්වක කයට සිහිය පිහිටනවනේ. ඒ ශරීරයේ එක තැන්වල දැනෙන ස්වභාවයන් බලා ඉන්න පුළුවන්. ඉතින් කැමති නම් එතනත් ඒක තව ටිකක් වඩන කෙනාට අර මේ ශරීරයක් හැදුවේ කොහොමද? මේ කාය ඇතනේයි මන ඇතනේ. කාය ඇතනේ දැනීම් ටික විතරනේ දුන්නේ. දැනීම් ටික වෙන් කරලා ගත්තොත් එතන ශරීරයක් නැහැ නේ. නම් දැනීම් අනුව ශරීරයක් හදලා තියෙන්නේ හිතෙන් නේද? ඒක අපිට එකපාරට නොපෙනුනාට එතකොට පේනවා මේ හිතෙන් හදපු ශරීරෙනේ මෙච්චර කල් එළියේ තියනවා කියලා විශ්වාස කරලා තියෙනවා. ඒවා ඉතින් දැන් එතකොට මේ විදර්ශනා කරන අරමුණ වෙනස්. එතකොට ශරීරය කියන කය ඉස්සෙල්ලා බැලුවේ එළියේ ඉන්න කුරුල්ලා. එයා හිතුවේ කොහොමද සද්දයක් ඇහුණා සද්දට අනුව කල්පනා කළා. කල්පනා කරලා දැනගත්තු තැන සිහිය නුවණ නැති හින්දා ඔක එළියෙන් බාහිරෙන් පැනෙවුවා. ඒතර බහිද්ද රූපේ. දැන් කය ගැන බලනකොට අජ්ජත් රූපේ. ඒතර මේ දෙකටම බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ සමුදේ ධම්මානුපස්සීව ආකාශමින් විහෙරති වෙන්න ඇත්ත දකින්න ඕන. ඕන තැනත් කියන එක ඉතින් තමන්ගේ වැඩ. ඒලයි බලනවද නැද්ද කියන එක. වැළුව ඇත්ත වෙයි. කියන්නේ විදර්ශනයක් වෙයි. වැටුනේ නැත්නම් අර ලෝකෙට අයිති පුරුද්දට ඒ වෙලාවේ වැඩ කරයි. නේද?
එතනට එතන අජත්ත බහිද්දයක් පිහිටන එකක් පේනවා. ආයතන ගැට ගන්න සංසිද්ධියත් එතන දකින්න පුළුවන්. මේ දෙකම
අයියේ අජත්තේ රූපෙත් කායනුපස්සීව ඉන්නවනේ බහිත රූපෙත් කායනුපස්සීව ඉන්නවනේ. කායනුපස්සීව ඉන්නවා කියන්නේ සමුදේ පෙන්නනවා. සමුදේ පෙන්නනවා කියන්නේ ආයතන පැත්ත පෙන්නනවා. ඒක ආයතන පැත්තෙන් පෙන්නනකොට ආයතන ගැට ගන්න එක තමයි නවතින්නේ. ඒකට ලෝකෙට අයිති පුරුද්දට මේ ආයතන ගැට ගහලා නේලී රූපයක් හැදුවි. එහෙම කළේ නැත්නම් එතකොට මේ එක එක ආයතනේ කෘත්‍ය වෙන වෙනම පේනවා. කනට පුළුවන් ශබ්ද සංඥාව දෙන්න පුළුවන්. ඊට වඩා දෙයක් එයාට කරන්න බෑ. ශබ්ද සංඥාවට අනුව කල්පනා කරන්න ගිහිල්ලා තමයි මනසෙන් ওই රූප ටික හැදුවේ. මනසෙන් කරන තැනට සියනවල නැති හින්දා තමයි ඔය එළියේ දේවල් බවට පත් වෙලී. අන්නායගේ ආයතනත් වෙන් වෙවි පේන්න ගන්නවා ඒකට. පෙර ලෝකිත අයිති පුරුද්දට රූප පැනෙව්වට මෙහෙම බලනකොට ඒක පේනවා මේ ආයතන මුලාවකින්මයි ඔක පනවලා තියෙන්නේ කියලා.
මේ ඔතන මේලාවේ පොඩ්ඩක් අපි හිතමු දැන් අපි කුරුල්ලා බලන්න මේ පුටුවෙන් නැගිටිනවා කියලා අවස්ථාවක් තියෙනවනේ. ඒ නැගිටිනවා කියන අවස්ථාවේදී කොහොමද විදර්ශනා වෙන්නේ? අපි හිතලා නැගිටිනවා වගේ එකක් එනවා නේද එතන?
ඒකේ විදර්ශනා කරන්න ගොඩක් කර්මණු තියෙනවා. මම පුටුවෙන් නැගිටිනවා කියලා හිතුණා නම් පුටුවක් තියෙන නැගිටින ශරීරෙත් තියෙන ඒ දෙකම පුළුවන් කැමැති නම් ඒ දර්ශනා කරන්න. ඒ දෙක තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? මේ ස්පර්ශ නිසා කාය ආයතනේ මන ආයතන. සමහරට ඇහෙන් දැකලා එන්නත් පුළුවන්. ඉතින් ඒ වෙලාවේ ඒ ආයතන වෙන් කරගන්න. ආයතන වෙන් කරපු ගමන් පේනවා මේ දැනීමක් ආයතනට දෙන්න පුළුවන් මොකද දැනීමක් විතරයි. ශරීරයක් දෙන්නත් බෑ පුටුවක් දෙන්නත් බෑ. මේ දෙකම හදලා තියෙන්නේ එක ගැන කල්පනා කරන්න ගිහින්. ඒකට කල්පනා කරපු එක හිතේ හදපු දේ එළියෙන් තියලා තියෙන්නේ අර අරණ පුරුද්දට ලෝකෙටයි පුරුද්දට එහෙම නැත්නම් අර වතුරට එබෙන බල්ලගේ මානසිකත්වයට. තනත්ජත්ත රූපේකෝයි බහිද්ද රූපේකෝයි බලන්න පුළුවන්. ඒකේ ඒ මට්ටමට එන්න කලින් බලන ටිකකුත් තියෙනවා. ඉතින් මේ නැගිටින්නේ හිතුණා හින්දා කය නැගිටෙව්වා. ඔව් එහෙම ගෙනියනවා. එම් බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය මුකුත් බලන්නේ නැතුව මේ දැනෙන දේවල් වලට අවධානය යොමු කරනවා. ශරීරේ මොනව හරි දැනෙනවා නම් දැනෙන බව දන්නවා. දැනෙන බව දන්නවා. ඒ සිහිය පිටනවා. ඒ වෙයි ද මේක කරන්න මේක කරන්න කියන එක නෙමෙයි තමන්ට පුළුවන් දේ කරන්න. එතකොට මේක ඉතුරු ටික ඉබේම වෙනවා. අවබෝධය තියෙනවනම් මේ සඳහායි මේක කරන්න කියන අවබෝධය තියෙනකොට මේ අතිකෙන් ටික වැඩෙනවා. ඉතින් එතකොට මේ නැති නීති දාලවක කරන්න බෑ. මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා තමන්ට පුළු පුළුවන් වෙලාවට සිහිය පිහිටන්. මොකද හැම එකටම සිහිය පිහිටනවා කියන එක කරන්න බැරි වැඩක්. අපේ මේ මට්ටමේදී පුළුවන් නම් හොඳයි. ඒක අපි කරන්න ඕන පුළු පුළුවන් අරමුණට සිහිය නුවණ පිහිටන්න බලන එක. එහෙම කරනකොට කරනකොට ඒක වැඩි වෙනවා මිසක් කොච්චර හිතුවත් බෑ මේ. මන් දන්නේ විනාඩි 5ක්වත් එක දිගට කරගෙන යන්න පුළුවන්ද කියන එක ඒක කරලම් බලන්න ඕන. පුළුවන් නම් හොඳයි. බැරි වුණත් ගණන් ගන්න එපා. මතක් වෙන වෙලාවට මෙහෙ පිටා. ඔකට තමයි පුළුවන් වෙලාවට අපි භවනා කරලා පුරුදු කරගන්නේ. ඔක හැම මොහොතකම ගන්න. ඉතින් විශේෂයෙන් ඔය සක්මන් කරද්දී එන මේ ඒවා පුරුදු කරන්නේ ඒක අනිත් වෙලාවලට යොදා ගන්න හිතට එතකොට මතක් වෙන ගතිය වැඩි වෙනවා. පුරුද්ද ටික ටික දි කර ගන්නවා. සිහිය පිහිටන වෙලාවට ඒක තමන් උත්සාහ කරන විදිහ අනුව තමයි ඉතින් මේ කොච්චර ඒවට සිහිය පිහිටන්න පුළුවන්ද නැත්නම් කොච්චර වෙලාවක් සිහිය පිහිටන්න පුළුවන්ද. ඒ වගේ ඒවා එක එක්කෙනාට එක එක වෙලාවලදිත් වෙනස් වෙනවා. ඒක වැඩි කරගන්න තමයි ඉතින් එක එක උපක්‍රම තියෙන්නේ. දැන් සිහිය පිහිටන්න බැයි නම් ඒක පැත්තක තියලා ටික සමාධිය වැඩෙන භාවනාවල යෙදෙන්න ඕන. මෛත්‍රිය, පිටිකුල, බුදු ගුණ වගේ ඒවා ටිකක් යෙදෙනකොට ආයේ සිහිය පිහිටන්න පුළුවන් වෙනවා. සිහිය පිහිටන්න පුළුවන් වෙනකොට ආපහු මේ විදර්ශනාව කරන්න උත්සාහ කරන්න ඕන. එතකොට අරව පූර්ව ප්‍රතිපදාව කියලා එකක්වත් අයින් කරන්න නෙමෙයි. දෙතිස්කුණ ප්‍රභාවනාව එහෙම පුළුවන් තරම් කරන්න. හැබැයි ඒක ලෝකෙට අයිති තමයි. ඒ වුණාට ඒකේ ලොකු දව්වක් තියෙනවා. මොකද අපි නීවරණයටපත් කරන හින්දා. පැහැදිලි නේද? දැන් එහෙනම් අපි අවසන් කරමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
සරණයි.